අපගේ ආරාධනාවෙන් පිළිගන්න වැඩමවා වදාළ ගෞරවනීය භික්ෂුණීන් වහන්සේට නමස්කාර පූර්වකව ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අප සැම තිසරණ සහිත පංචශීලයේ පිහිටුවා දේශනාව ආරම්භ කරන ලෙස සාදු සාදු සාදු.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. පන්සිල් සමාදන් වීම සඳහා තුන් සැරයක් නමස්කාරය කියන්න.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පූර්ණං
ආමායි.
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුනච පරම් භික්ඛවේ භික්ඛූ ධම්මේ ධම්මානුපස්සී විහෙරති පංචසුපාදානකන්දේසු. උතුම බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. ආරි මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඒවගේ මාමි උතුම් මාරි භූමිට බිහි කලා උමාගේ ගුරුපියාණන් වහන්සේ වෙන අවසරයි. අතිගෞරවනීය වතුරගම නන්දසිරි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි අවසරයි. ඒවගේ මේ ආර්ය මාර්ගයේ යෑමට නොයෙකුත් ආකාරයෙන් උදව් උපකාර කළා වූ මාර්ගෝපදේශ ලබා දුන්නා වූ සියලු මාරුතුමන් වහන්සේට නමස්කාර කරමි අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වතුන් අත දිනේදී සහභාගී වෙන්නේ සෑම සතියකම සෙනසුරාදා දිනේදී පවත්වාගෙන යන මේ ධර්ම දේශනා මාලාවේ 35 වන ධර්ම දේශනාවටයි. එහෙමනම් අද අපි දැන් අපි මේ සතර සතිපට්ඨානේ අනුපස්සනා හතර තමයි කරගෙන යමින් හිටියේ. මේ 34 වෙන ධර්ම දේශනාවට එනකන් ඇත්තටම 34 වෙන ධර්ම දේශනාවෙදිත් අපි කරේ මේ ධම්මානුපස්සනාව කොටස තමයි අපට කරන්න උනේ 33 34 කියන කොටසේදී. එතකොට මේ අපි දන්නවා අපි මුලින් ගොඩක් කතා කරලා තිනවා සතර සතිපට්ඨානේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනකොටම දේශනා කරේ කොහොමද? ඒකායුනු අයම් භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සාණං අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානෝ. යම් කිසි කෙනෙකුට මේ නිවන අවබෝධ කර ගැනීම සඳහා දුක් දෝමනස් වලින් නිදහස් වීම සඳහා ප්‍රඥාව ලබා ගැනීමට මාර්ගඵල ලබා ගැනීමට ඒකාන්ත වූ අනිවාර්යම යන්න ඕනේ මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ මොකක්ද? මෙන්න මේ සතර සතිපට්ඨානේ. සතර පොලක සිහිය පිහිටව ගන්න. එතකොට ඒක පිහිටව ගන්න කොහොමද කියලා විස්තර කරා. කොහොමද? ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. කෙලෙස් තවන වීරයෙන් යුතුව මේ ලෝකේ අපි බල ඇත්ත ඇති හැටියෙන් බලන්න ඕනේ. කියන්නේ අපි ලෝකේ බලනවා ඇහෙන් කණෙන් දිවෙන් නාසයෙන් ශරීරයෙන් මනසෙන් අපි ලෝකේ අඳුර ගන්නවා. හැබැයි අපි අඳුර ගන්න විදිහ ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? අපි ඇත්ත ඇති හැටියෙන් බලන්නේ නැහැ. කෙලෙස් තවන වීර්යයතු බලන්නේ නැහැ. අපි මේ කය දිහා උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේ කය දිහා ඇත්ත ඇති හැටියෙන් බලන්නේ නැහැ. අපි හැම වෙලාවම මොකද මේ කය පිළිබඳ ඇලීමක් තියෙනවා. අපිට මේක දුරු වෙනවට අපේ හිතේ කැමැත්තක් නැතිකමකුත් තියෙනවා. ඒ කියන්නේ අපි මේ කය පිළිබඳ තමන්ගේ කය පිළිබඳව නිත්‍ය සැප ආත්ම සුභ සංඥාවක් තියෙනවා. ඒකට අපිට අවශ්‍ය නෑ. සමහර වෙලාවට බොහෝ විට අපට අවශ්‍ය නෑ මේක ඇත්ත ඇති හැටියෙන් බලන්න. මොකද අපිට මේක පිළිබඳ බැඳීම පවත්වා ගන්න නම් අපිට මේ නිත්‍ය සැප ආත්ම සුභ සංඥාව තමයි තියෙන්න ඕනේ. ඒ සංඥාව නැති වෙනවටත් අපේ ලොකු කැමැත්තක් නැහැ. එතකොට අපිට මේක බලන්න ගිහුවාම හිතන ඇයි අපි මේක මෙහෙම බලන්නේ කියලා. අර අපි පරණ පුරුදු උණු නිත්‍ය වූ කයක්, ඊළඟට සැප ලබල දෙන කයක්, ඊළඟට මගේ පාලනේ තියෙන සුබ වූ දෙයක් කියන එක දුරු නොකරගෙන ඉන්න තමයි මේ හිත උත්සාහ කරන්නේ. අපිත් ඉතින් ඒකට තමයි කැමති. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙලෙස් තවන වීරියෙන් යුතුව තමයි වළන්න වෙන්නේ. මොකද හිත කියනවා කොහොම නෙවෙයි කියලා. අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම දැන් අපි ගොඩාක් මිනිස්සු මැරෙන දැකලා තියෙනවානේ මලගෙවල්. දැන් හැම කෙනෙකුටම අත්දැකීම් තියෙනවා මේ මරණය කියන එක. ඊළඟට අපි හොඳටමත් දන්නවා අපිත් මැරෙනවා කියන එක. හැබැයි මේ මරණය කියන එක කාගේ හරි මරණයක් දකින්නකොට මගේ හිත මට කියන්නේ කොහොමද? එයා මැරුණට ඔයා මැරෙන්නේ නැහැ. එයා ලෙඩ වුණාට ඔයා ලෙඩ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ වයසට ගියාට ඔයා වයසට යන කෙනෙක් නෙවෙයි. මේ හිත ස්වභාවය ඒක. කියන්නේ එයා කැමති හැම ඉන්න වෙනවට. ඒක නිසා සිත හැම වෙලාවෙම මේ ඇත්ත පෙන්නනවට වඩා මේ පවතින මේ භවයේ පවතගෙන යන්න ඒ හිත පුරුදු කරපු ආකාරයට බලන්න තමයි කැමති තියෙන්නේ. හැබැයි අපිට මේ සතිපට්ඨාන භාවනා අධිපරිජනවාසි දේශනා කරන්නේ කොහොමද? ආතාපි සම්පජානෝ කිව්වේ ඒකයි. කෙලෙස් තවන වීරියෙන් යුතුව. ඒ කියන්නේ අපි කෙලෙස් නිසා තමයි මෙයා මේක අසුභ විදිහට බලන්න, අනිත්‍ය විදිහට බලන්න, අනාත්ම විදිහට බලන්න අකමැති වෙලා තියෙන්නේ. අපි තියෙන කෙලෙස් නිසා. මොකද මේක මේ සිතට ඕනේ මේක දිගට පවතින. මොකද මේක හැදිලා තියෙන්නේ ලෝකේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ පවතින්නනේ. නවතින්න නෙවෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පවතින එකේ දුකක් තියෙනවා. ඒක දන්නේ නැතුව තමයි යන්නේ. එහෙමනම් ඔන්න ඔය විදිහට මේ මේකේ විස්තර කරන්නේ කොහොමද මේ සතිපට්ඨානේ? ඉලස්තාවන වීරියෙන් යුතුව ඇත්ත ඇති හැටිම බලන්න කියලා කිව්වා. එතකොට අපි කිව්වා මේ හැම අනුපස්සනාවකදීම අවසානට එන උත්තරයක් තියෙනවා. තමන් හරියට අනුපස්සනාව වැඩුවොත් එහෙම තමන්ට එන උත්තරයක් තියෙනවා. මොකද්ද? නජකින්ච ලෝකේ උපාදීයති. මේ ලෝකේ අල්ලන්න මොකුත් නැහැ. අපි මේ ලෝකේ බැඳි බැඳි යන්නේ සංසාරේ මේ සියලුම දුක අල්ලගෙන අල්ලගෙන දිගට දිගට යන්නේ මොකක් නිසාද? ලෝකේ තුල අල්ලන්න වටිනවා කියලා ගන්න නিত্য වූ සැප වූ ආත්ම වූ සුභ වූ දෙයක් තියෙනවා කියන මුලාව ඒක මෝහේ ඉඳන් යන්නේ. එතකොට අපි දන්නවා පටිච්චසමුප්පාද විස්තර කරනකොට විස්තර පටන් ගන්නෙම කොහොමද? අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන වෛද්‍යට කියලා අවසාන කියන මොකද්ද? ජාතිපත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස්ස සමුදය හොති. ඔන්න මෙහෙම තමයි මේ සියලු දුක සකස් වෙන්නේ මෙහිමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පටිච්චසමුප්පාදේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙනකොට අවබෝධ කරන්නේ පටිච්චසමුප්පාදේ. එතකොට මේ අවිද්‍යාව කියන එක තියෙනකොට අනිත් ටික මුකුත් අපි බලෙන් කරන්න දෙයක් නෑ. අවිද්‍යාව තියෙනකොට ඊටු ටික ඔක්කොම නිකම සකස් වෙලා යනවා. ඒ මොකද අපි කවුරුත් මේ කරන දෙයක්වත් මේ කාගවත් කැමැත්තට සිදුවෙන දෙයක්වත් නෙවෙයි මේක. මේ සියල්ලම අනාත්ම වූ හේතු නිසා දිගට දිගට පැවතගෙන යන ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ හේතුව තියෙනවා නම් කාටවත් ඒ හේතුව හේතුන් පටිච්ච සම්භූතා හේතුබංගා නිරුජ්ජති. යම් කිසි දෙයක් ඇති වෙලා තියෙනවා නම් හේතුවක් නිසා ඒ හේතුව නිරුද්ධ වුණාම විතරයි ඒ ඵලය නිරුද්ධ වෙන්නේ. ඒකට අපි මේ අනුපස්සනා මේ පහුගිය අනුපස්සනාවලදී කරගෙන ආවේ මේ කාය අනුපස්සනාවේ වේදනා අනුපස්සනාවේ චිත්ත අනුපස්සනාව කියන මේ අනුපස්සනා සියල්ල ගැනීම අපි දැක්කා. මේ කාය කියන එකත් හේතුවක් නිසා තියෙන ඵලයක්. වේදනාව කියන එකත් හේතුවක් නිසා තියෙන ඵලයක්. ඊළඟට මේ සිත කියන එකත් හේතුවක් නිසා තියෙන ඵලයක්. අපි මේ හේතු තියාගෙන සමහර වෙලාවට මේ ඵලේ එපා කියනවා. හැබැයි හේතුව තියෙද්දී අපට ඵලය නිරුද්ධ කරන්න පුළුවන්කමකුත් නැහැ. එතකොට ඵලය නිරුද්ධ වුණාට පස්සේ හේතුවට පවතින්න පුළුවන්කම මොකුත් නැහැ. ඒක ලෝකේ ධර්මතාවය. එහෙමනම් අපිට දැන් මුලින් අනුපස්සන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ සතර සතිපට්ඨානේ මෙන්න මේ ආකාරයට බලන්න කියලා කිව්වා. මොකද මෙන්න මේ අවිද්‍යාව පවතින තැන් ටික තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ. අපිට කය පිළිබඳව අවිද්‍යාවක් තියෙනවා. කය නිත්‍ය සැපයි ආත්මයි සුභයි කියලා අවිද්‍යාවක් තියෙනවා. ඊළඟට මේ වේදනා පිළිබඳව නිත්‍ය සපයි ආත්මයි සුභයි කියලා අවිද්‍යාවක් තියෙනවා. ඊළඟට මෙන්න මේ සිත පිළිබඳව නිත්‍ය සපයි ආත්ම සුභයි කියන සංඥාවක් තියෙනවා. විකෘති සංඥාවක් තියෙන සංඥා විපල්ලාසයක් කියලා කියන විකෘතියක් තියෙනවා. ඊළඟට අපිට මේ ලෝකයේ පවතින මේ සියලුම ධර්මතා පිළිබඳවත් ලෝකයේ පිළිබඳව මේ ඒවා පිළිබඳවත් මේ නිත්‍ය සප ආත්ම සුභ සංඥාවක් තියෙන. එහෙනම් මෙන්න මේ නිත්‍ය සපාත්ම සුභ සංඥාව නැත්තම් මේ විකෘති ස්වභාවයේ ප්‍රകൃතියටපත් කර ගැනීම සඳහා තමයි අපිට මේ පොළවල් හතර බලන්න කියලා කිව්වේ. එතකොට මේ හතර බලන්නේ නැතුව අපිට නිවන් දකින්නවා කියන එක හිතන්න පුළුවන් කමක් නැහැ. මොකද අපේ අවිද්‍යාව තියෙන්නේ මෙතන තමයි. මම හිතනවා මේ අලුතෙන් ඉස්සල්ලාම එන කට්ටි ඉන්නවනේ ඒගොල්ලන්ට මේ කියන කරුණු සමහරට පොඩ්ඩක් අපහසු වෙන්න පුළුවන්. නමුත් භාවනා වැඩසටහන් වලට සහභාගී වුණ අයටත් මේ දේශනා මුලින්දලම කරගෙන අහගෙන ආපු අයටත් මේ මම හිතනවා කොහොමඩවත් ගැටලුවක් වෙන්න දෙන්නේ නැහැ. මම ගොඩාක් විස්තර කරපු දේවල්. එහෙමනම් ඔය විදිහට බුදුහාමුදුරුවෝ මේ එකම මාර්ගය කියලා විස්තර කරේ මේ කය පිළිබඳව, වේදනාව පිළිබඳව, සිත පිළිබඳව, මේ ධර්මතාසි පිළිබඳව අවබෝධ කරගැනීම, ඒ වගේ ඇත්ත ඇති හැටි බලන එක තමයි. එහෙමනම් අපි මුලින් දැන් අනුපස්සනා තුනක් අවසන් කරා. කාය අනුපස්සනාව. එතකොට අපි කාය අනුපස්සනාව බලාගෙන කිව්ල කාය පිළිබඳව යම් යම් මම හිතන එක බලාගෙන ආවනම් ඒ බොහෝම පොඩි පොඩි භාවනත් මෙහින් නැසෙ දුන්නා. මැදි දේවත් කරගෙන ආවනම් තමන්ට යම් ප්‍රමාණයකට හෝ මොකද්ද මේ ලෝකේ මම හිතාන හිතියට වඩා මේක වෙනස් කියලා ලොකු ධර්ම අවබෝධයක් මේ වගේ ධර්ම දේශනාවකින් එනවා කියලා හිතන ටිකක් අමාරුයි. මොකද කෙලෙස් දුරු වෙන ප්‍රමාණයකට මේ භාවනා වැඩෙනවා කියලා හිතන්නත් අමාරුයි මේ මේක විතරක් අහපු අයට නම්. නමුත් එයාට අඩුම ගානේ මේ මාර්ගය මොකද්ද? කරන්න තියෙන්නේ මොකද්ද? වැරදි මාර්ග සහ හරි ධර්මය මොකද්ද කියන එක හරියම අවබෝධයකට එන්න මොකද්ද මේ කරන්න ඕනේ? මම නිවන් දකින්න ඕනේ නම් කරන්න ඕනේ මොකද්ද කියන එකවත්, මම ඉන්න තැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියන එකවත් අලුතින් ආපු අයටත් මේ දේශනාවලින් යම් අවබෝධවලට පොඩි ප්‍රමාණයක් හරි වැඩෙන්නේ නැති කියලා වික්ෂුන් වහන්සේ විශ්වාස කරනවා. එහෙමනම් අපි එතකොට අවසාන කොටස්වල දැන් 33 වෙනි 34 වෙනි කියන දේශනාවලදී අපි අවසානට මේ පංච උපාදානස්කන්ධය කියන තැනට ආවා. ඒක එකපාරට ආවනේ, අපි බොහෝම පීවරින් පීවර බොහෝම සරලව තමයි මෙතෙන් ආවේ. බුදුජන් වහන්සේ අපි කිව්වා දේශනා කරන්න කොහොමද, මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ නිත්‍ය සැප ආත්ම සුභ සංඥාව දුරු වීම තමයි මේ නිවන කියන එක කියන්නේ. යම් කිසි කෙනෙක් සෝවාන් ඵලයකට පත් වෙනකොටත් එයාට සක්කාය දිට්ඨිය තියෙන ආකාර 20කට 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා කියනවා. මේ 20 ආකාර සක්කාය දිට්ඨිය කොහොමද හැදෙන්නේ? එහෙම නැත්නම් අපි පළවෙනි පියවර අපේ නිවන අවබෝධ කරනකොට අපිට පළවෙනි පියවර වෙන්නේ සෝවාන් ඵලය කියන එකනේ. සෝවාන් ඵලය සෝවාන් මාර්ගය කියන එක. එතකොට මේ සෝවාන් මාර්ගයට එන්න සෝවාන් ඵලයකටපත් වෙන්න නම් එයා මෙන්න මේ සෝවාන් ඵලයකටපත් වෙන්න නම් මේ 20 ආකාර සක්කාය දිට්ඨියම දුරු කරන්න වෙනවා. සක්කාය දිට්ඨිය එතකොට මොකද්ද මේ 20 ආකාරය? 20ක් කොහොමද තියෙන්නේ? මෙන්න මේ 20 හැදෙන්නේ මේ පංච උපාදානස්කන්ධේ කොටස් පහට එකකට හතර බැගින් දිනනවා. මොකද්ද මේ පංච උපාදානස්කන්ධේ කොටස් පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට මේ රූපය පිළිබඳව තියෙනවා හතර ආකාරයකට. මොකද හතර ආකාරයේ රූපය තුල ආත්මයක් තියෙනවා, ආත්මය තුල රූපේ තියෙනවා. රූපෙට තමයි ආත්මය කියන්නේ, ආත්මයට තමයි රූපේ කියන්නේ කියලා. ඔන්න ඔය විදිහට කොහොම හරි මෙතන මේ සත්ව පුද්ගල ආත්ම කියන සංඥාවක් මේ රූපය පිළිබඳව තියෙනවා. ඊළඟට මෙන්න මේ වේදනාව පිළිබඳව මෙන්න මේ ආකාරයටම හතරක් තියෙනවා. මේ වේදනාව විඳින සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියලා එකක් තියෙනවා මේ වේදනාවට. නැත්තම් මේ දිගට පවතින නিত্য වූ දෙයක් මෙතන පවතින බවක් වේදනාව පිළිබඳවත් හතර ආකාරයකට තියෙනවා. ඊළඟට සංඥාව කියන එකට මේ අඳුර ගැනීම තියෙනවා. අපි අඳුර ගැනීම හයක් අපි තේරුම් ගත්තානේ. මේ හය පෙළකින් අඳුර හයක්, රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා, සිතුම් සංඥා කියන විදිහට මෙන්න මේ හය පිළින් අඳුරන සංඥා පිළිබඳවත් මේ ආකාරයටම හතර ආකාරයකට මේ ආත්ම ස්වභාවයක්, ආත්මය කියන හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඊළඟට සංකාර පිළිබඳවත් ওই විදිහටම පුද්ගලයෙක් ආත්මයක් තියෙන ස්වභාවයක් මෙන්න මේ සිතේ පවතිනවා. ඊළඟට විඥාන පිළිබඳව. විඥාන කියලා කියන්නේ ඇහි ඇති වෙන දැනීම කියන එක. චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ, ජීව විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ කියන මෙන්න මේ හතර පිළිබඳව ආත්ම දෘෂ්ටියක් තියෙනවා. එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධේ උපාදාන වෙන්න තියෙන්නේ ගොඩක් පොඩවල් පහක් තමයි. අපිට වෙන ලෝකේ කියලා උපාදාන වෙන්න කියලා වෙන මොකක්වත්ම නැහැ. උපාදාන වෙනවන උපාදාන වෙන්න තියෙන්නේ එක්ක රූපයක්, එක්ක වේදනාවක්, එක්ක සංඥාවක්, එක්ක සංකාරයක්, එහෙම නැත්නම් විඥානේ. මේ බාහිර ලෝකෙ උපාදානය කරන්න දෙයක් නැහැ. ලෝකෙ උපාදානය කරනවා කියලා පිට දෙයක් කවුරුත් උපාදානය කරන්නේ නැහැ. තමන්ගෙම මේ තියෙන්නේ. මේ ඇහි කණේ දිවේ නාසයේ ශරීරයේ මනසේ ඇති වෙන්නා වූ මේ පංචස්කන්ධයක් මත උපාදානය කරන්න තියෙන්නේ. එතකොට අපිට නිවන් දකින්නවා කියලා මේ බාහිර දේවල් අතහැරීමක් නෙවෙයි තියෙන්නේ. ඇත්තම කියනවා නම් මේ මේවා පිළිබඳව පවතිනා වූ මෙන්න මේ 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 තමන්ගේ ඇති වෙන මේ ස්කන්ධ ටිකම තමයි අතහැර ගන්න තියෙන්නේ. එහෙම නැත්තම් අපිට උපාදානය කරන්න තියෙන්නේ මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන එක. එතකොට භවයේ සකස් වෙන්නේ මෙන්න මේ පහ උපාදානය කරලා. ඊළඟට නිවන් දකින්න ඕන නම් අතාරින්න තියෙන්නේ මෙන්න මේ පහම තමයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන එක. හැබැයි ඒක අපිට ඉතින් මෙච්චරයි කියලා කිව්වා කියලා ඒක නිකම්ම අතහරින්න බෑ කාටවත්. මොකද මේක අතහරින පිළිවෙලකට නෙවෙයි මේ සසර ඇවිල්ලා තියෙන්නේ. උපාදානයේ විදිගට යන්නනේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක අතහරින්න කියලා අතහැරියාම නිවන ලැබෙනවා කිව්වා කියලා එකපාරට කාට හරි නිකම් අතහරින්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒකට මාර්ගයක් තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒකට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ පිළිවෙලට යනකොට මේක අතහරින්න දෙයක් නෑ. මොකද අවිද්‍යාව තියෙනකන් එක සසර සකස් වෙවිත් යනවා. ඒ වගේම අවිද්‍යාව නිරුද්ධ වෙනකොට මේක පටිච්ච සම්පදාය ප්‍රතිලෝම පටිච්ච සම්පදාය මේක නිරුද්ධ වෙලත් යනවා. එතකොට එහෙමනම් මේක දුරු කරන ක්‍රමය අපිට ඕනෑවට හැදෙන එකක් නෙමෙයිනේ. ඒ හේතු නිසා දිගට හැදීගෙන යන එකක් නම් ඒ හැදීගෙන යන හේතු නිරුද්ධ කරන්න ඕනේ. ඒ විදිහට එනම් මෙන්න මේ බුදුහාමුදුරෝ දේශනා කරේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ මේ කොටස් ටිකම යම් යම් ආකාරවලට තේරුම් අරගෙන ඒවා පිළිබඳව එකින් එකට මෙන්න මේ පවතින මේ ආත්ම දෘෂ්ටි පළමුවෙන් බිඳගන්න තමයි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ. එතකොට ඒක බිඳගන්න තමයි මේ කායන පස්සන, වේදනන පස්සන, චිත්තන පස්සන, ධම්මන පස්සනාව කියලා මේ අනුපස්සන හතරක් බලන විදිහවල හතරක් දේශනා කරලා තියෙන්නේ. ඇත්ත ඇති හැටින් බලන විදිහවල හතරක්. එතකොට අපිට මේ කායනුපස්සනාව කොටසේදී මේ රූප කියන කොටස, රූපස්කන්ධය කියන කොටස පිළිබඳව යම් අවබෝධයකට එනවා. එතකොට මේ රූපය තුල මෙන්න මේ ආඥාවක් නැහැ කියන එක යම් කිසි කෙනෙකුට මේක වැඩුවනම් අනිවාර්යයෙන්ම වටිනකමක්වත් නිත්‍ය සැප ආත්ම සුභ වූ දෙයක් මෙතන නැහැ කියන එක යම් අවබෝධයකට එනවා. එතකොට යාට මේ රූපය කියන එක උපාදානයේ සම්පූර්ණයෙන්ම අතහැරුණේ නැතත් අඩුම ගානේ උපාදානයේ අඩු හරි වෙනවා. ආත්මයක් නැහැ කියන එකවත් පළවෙනියට තේරෙනවා. මම මේ හිතාගෙන හිටපු විදිහ එකක් මෙතන නැහැ කියන එක. විකට පවතින මොකක්වත් නැහැ කියන එක. මම කියන හැඟීම නැති වෙනවා කියන එක මෙතනදී විස්තර කරන්නේ නැහැ. මම කියන හැඟීම නැති වෙන්නේ අනාගාමී කියන රහත් වෙනකොට. ඒකට කියන්නේ අස්මිමානයි කියලා. ඒක සක්කාය දිට්ඨියයි අස්මිමානයයි කියන එක බොහෝ දෙනෙක් පටලවාගෙන තියෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ එකක්, අස්මිමානය කියන්නේ එකක්. අස්මිමානය කියලා කියන්නේ මම කියන හැඟීම, මම යන හැඟීමක් තියෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ දිගට පවතින ආත්මයක් වූ ආත්ම ස්වභාවයක්, දිගට පවතින පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීම. එතකොට අස්මිමානයි කියලා කියන්නේ දිගට පවතින පුද්ගලයෙක් නැහැ කියන එක උන්වහන්සේලා දන්නවා. නමුත් මෙන්න මේ පවතින කැඩි කැඩි ධාරාවක් විදිහට යන මේ පංචස්කන්ධ ධාරාවේ අයිතිකාර ස්වභාවයක් මනසේ තියෙනවා. කියන්නේ මේක මගේ නොවේ කියලා හොඳටම දන්නවා. නමුත් මම යන හැඟීමක් තියෙනවා. මේක අර සම්පූර්ණයෙන්ම අතහැරෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඒක ප්‍රායෝගික පැත්තෙන් එයාට හරියටම අතහැරිලාම යන ස්වභාවයෙන් ඒව උපාදාන, කියන්නේ ඒවා පිළිබඳව උපාදානි සම්පූර්ණයෙන්ම දුරු වෙලා නැහැ. දැනගත්තා කියලා උපාදානි දුරු වෙලා නැහැ. අන්න ඒකට අස්මිමානයි කියලා කියනවා. එහෙමනම් අපි මුලින්ම කතා කරන්නේ මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න එක ගැනනේ. එහෙමනම් කායानुපස්සනාව කොටසදී යම් කිසි කෙනෙකුට ඒ මාර්ගය වඩාගෙන ගියා නම් ඒක පිළිබඳව මේ එයා කැමති උනත් අකමැති උනත් මේක වැඩුවා නම් එයාට අනිවාර්යයෙන් මේ තීරණයට එන්නම වෙනවා. මේක මුකුත් නැහැ, එහෙම කෙනෙක් නැහැ කියන එක තේරෙනවා. ඊළඟට අපි වේදනානුපස්සනාවක් බලාගෙන ගියතට වේදනානුපස්සනාවක් බලාගෙන යනකොට එයාට අනිවාර්යයෙන්ම එයාගේ හිතේ දෘෂ්ටියක් තිබුණාට ඒ දෘෂ්ටියට හරියට කරගෙන ගියා නම් පවතින්න බැරි වෙනවා. ඒ බලාගෙන යනකොට ඒක සම්පූර්ණයෙන්ම පේන්න පටන් ගන්න. පේනකොට එයාට ඉතින් අර තියාගෙන ඉන්න බෑ. ඇත්තටම කියනවා හරියට වැඩුණා නම් එයාට තියාගෙන ඉන්න බෑ. ඒක ඉබේම නැතිලා යනවා. මහන්සි වුණත් නැතත් අර බුදුහාම ප්‍රදේශනා කරනවානේ හරි මාර්ගේ හරි ධර්මයේ වඩනකොට අර කිරි තියෙන එළදෙනකගේ කිරි බුරුල්ලෙන් කිරි පිරලා තියෙනවා නම් මට කිරි එන්න එපා, කිරි එන්න එපා කියලා කිරි දෙව්වත් කිරි එනවා කියලා. මොකද කිරි තියෙන නිසා. ඒ වගේ තවත් කෙනෙක් ගිහිල්ලා මේ කිරි හොඳට තියෙන එළදෙනෙක්ගේ හැබැයි අඟෙන් ගිහිල්ලා කිරි දෝනවා. මට කිරි එන්න කියලා උදේ දවල් හවස බොහෝ වෙහෙස මහන්සි වී කිරි දෝනවා. හැබැයි කිරි දුවන්නේ කොහෙන්ද? අඟෙන්. හැබැයි මට කවදාකවත් කිරි හම්බ වෙන්නේ නැහැ. කොච්චර කිරි තිබුණත් මේ දෝවන්නේ වෙන තැනකින්, අවශ්‍ය තැනකින්, අදාළ තැනකින් නෙමෙයි. අන්න එයාට මේක හම්බ වෙන්නේ නැහැ කියලා උදාහරණ උපමාවකට දේශනා කරනවා. ඒ වගේ මේ ධර්මයේ කියන එක හරි මාර්ගේ වඩනකොට ඒ අවශ්‍ය ප්‍රතිඵල ඒ වෙලාවට ලැබෙනවා. ඒක තමයි මේ ධර්මයේ තියෙන සම්දිත්තික ස්වභාවය. මේ ඒක අර බුදු කෙනෙක් දේශනා කරන්නේ කියන්නේ අකාලික වූ සම්දිත්තික වූ ධර්මයක් මේක. ඒ ධර්මයේ හරි පැත්තෙන් කරනවා නම් ඒකේ ඵල කියනවා අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ වගේම අපිට ඕනේ කියලා ඒව ගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ අදාළ දේ අදාළ විදිහට සිදු වෙනකොට විතරයි ඒ දේවත් සිදු වෙන්නේ. මාර්ගඵල කියනවා එහෙම අපිට මේ හදිස්සියල ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට අදාළ කෙලෙස් දුරු වෙන වැඩේ කරන්න. බුදුහාමුදුරු දේශනා කරන බුදුහාමුදුරු චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට අපි දැන් මේ ධම්මානුපස්සනාවේදී එක කතා කරන ඉදිරියේදී චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට කියන්නේ මොකද? දුක්ඛ සත්‍ය පරිඤ්ඤය හොඳින් පිරිසිඳ දකින්න කිව්වා. දුක්ඛ සත්‍ය සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න කිව්වා. ඒතොර දුක්ඛ සත්‍ය තේරුම් ගන්න කියලා කිව්ව මොකටද? මේක දුකයි කියලා ඉස්සලා දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් ලෙඩ අපි ඉස්සලත් කතා කරා ලෙඩක් තියෙනවා කියලා දන්නේ නැත්නම් එයාට බෙහෙත් ගන්න ඕනාවක් නැහැ. නිවන් දකින්න ඕනාවක් ඇති වෙන්නේ මේ දුක්ඛ සත්‍ය තේරෙනකොට. ඒතොර බොහෝ දෙනෙක් දුක්ඛ සත්‍ය කියන එක හිතාගෙන ඉන්න මොකද? රස්සාවක් නැති එක දුකයි, කැමති කෙනෙක් අහිමි වීම දුකයි. ඔය වගේ බාහිර මතු පිටින් පවතින බොහොම සරල දේවල් තමයි දුක කියලා තියෙන්නේ. එතකොට අපි මුලින්ම මේ කතා කරා දුක සත්‍ය කියන කතා කරද්දී. එතකොට රස්සාවක් නැති එක, මුදල් නැති එක, නිරෝගිකම නැති එක, තමන් ප්‍රිය වූ කෙනෙක් තමන්ට අහිමි වෙන එක, ඔය වගේ පුංචි දුකක් කියන එක නම් බුදු කෙනෙක් නැතුව තිස්න ගන්න පුළුවන් දෙයක්. කියන්නේ සල්ලි නැත්තම් සල්ලි හම්බුණා මේ දුක ඉවරයි. ලෙඩ කියන එක දුක නම් ඉතින් ලෙඩ තනිපුණාට පස්සේ ඒක ඉවරයි. ආය හැදෙනක වෙනම වැඩක්. නමුත් එහෙම මතු පිටින් පේන පොඩි දුකකට වඩා බොහොම ගැඹුරු දුකක් තමයි මේ පංච උපාදානස්කන්ධ දුක කියන එක. ඒකට මේ පංච උපාදානස්කන්ධ දුක කියන එක ඇත්තටම මුලින්ම පෘථග්ජන ස්වභාවයෙන් ඉන්න කෙනෙකුට ලොකුවට තේරුම් යන්නේත් නැහැ. මේ පංච උපාදානස්කන්ධ දුක ගැඹුරටම දැන් අපි නිවන් දකින්නකොට ওই මාර්ග හතරෙදිම ඵල හතරෙදිම අවබෝධ කරන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනවානේ. එතකොට මේ පෘථග්ජන කෙනා සෝවන් ඵලයටපත් වෙන්න අවබෝධ කරන දුක්ඛ සත්‍ය නැත්නම් අනිත්‍ය දුකනාත්ම ත්‍රිලක්ෂණී ප්‍රමාණය නෙමෙයි සෝවන් කෙනා සකෘදාගාමී කෙනෙකුට අවබෝධ කරන්නේ. ඊට වඩා ගැඹුරු සියුම් දුකක් එයා දකිනවා. අනාගාමී කෙනා දකින්න දුකක් තියෙනවා. දැන් පංචකාමය අතහැරලා කාමච්ඡන්ද ව්‍යාපාද දෙක දුරු වෙලා කැමැත්ත මේ පංචින්ද්‍රියෙන් ලැබෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගැන කැමැත්ත අයින් වෙලා ඊළඟට ගැටීමත් අයින් වෙලා හැබැයි එයාට තවත් සියුම් දුකක් තියෙනවා. එතකොට මේ ඇතිවෙනව සංඛාර දුක්ඛතාවය අපි කිව්වා මේ දුක් කියන එක තුන් ආකාරයකට කිව්වනේ. දුක්ඛ දුක්ඛතාවය, විපරිණාම දුක්ඛතාවය, සංඛාර දුක්ඛතාවය කියලා. එතකොට මේ සංඛාර දුක්ඛතාවය කියන එක අනාගාමී කෙනා රහත් වෙනකන් සංඛාර දුක්ඛතාවය කියන එක තියෙනවා. එතකොට අන්න ඒ විදිහට මේ සත්‍යෙම මේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණයෙම එක එක්කෙනා ඒගොල්ලෝ ඉන්න එයාලගේ ප්‍රඥා මට්ටම දියුණු වෙන්න ඒ අඳුරන ස්වභාවය වෙනස් වෙනවා. සියුම් ස්වභාවයෙන් වැඩිපුර සියුම්ව අවබෝධගෙන යනවා. එතකොට මේ සියල්ලම සම්පූර්ණ කරපු කෙනා තමයි අරිහතුන් වහන්සේ කියලා කියන්නේ. කියන්නේ ත්‍රිලක්ෂණේ උන්වහන්සේලාට අවබෝධ වෙලා ඊළඟට මේ චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ වෙලා එතකොට සම්පූර්ණම උපාදානිය අතහැරිලා කිසිම ගැට ගැහිල්ලක් සංයෝජනයක් නැතුව මේ සියල්ලම දුරු කරපු උන්වහන්සේලා කියන්නේ අරිහතුන් වහන්සේලා. එතන මෙයා හැමෝගෙම මේ සුළු ප්‍රමාණ වලින් හරි තියෙනවා. ඒ තියෙන ප්‍රමාණ වලට උන්වහන්සේලාට දුක තියෙනවා. හැබැයි රහතන් වහන්සේටත් කායික දුක කියන එක තියෙනවා. කය කියන එක පුරාණ කර්මයක් කියලා අපි කිව්වේ පෙර කරපු අකුසල විපාකයක් විදිහට තමයි මේ කය කියන එක ලැබිලා තියෙන්නේ. එතකොට ඒකට ලැබිච්චි අර අපි ජීවිතේන්ද්‍රය ගැන කතා කරා, මතක ඇති සිත ගැන කතා කරද්දී ඒ වගේ අපිට එනකොට මෙච්චර කායශයක් කියලා දැන් පෙර අපි ගෙදරක් මේ රෙන්ට් එකට හරි ගන්නකොට මෙච්චර රෙන්ට් නෙමෙයි හරි මොකද්ද කරන්නේ රෙන්ට් කරනවා නෙවෙයි මොකක් දෙයක් කරනවානේ ලීස් කරනවානේ දෙකට කියන්නේ. ඔව් ඒ කියන්නේ අවුරුදු දෙකකට කියලා ගන්නවා වගේ යන්නේ හිම කරන්නේ. අන්න එහෙම කරනකොට එහෙම දැන් එතකොට අපි දන්නවා මේක මෙච්චර කාලයකට තමයි මේ මුදල ගෙවලා තියෙන්නේ කියලා වගේ ගන්න. අන්න ඒ වගේ අපිත් මේ කුලියට ගත්ත කයක් මේක. ඒක අපි අර ගෙවපු නැත්තම් මේකට අදාළව අපේ තියෙන කුසල් අකුසල් ප්‍රමාණය තියෙනක විතරයි මේ තියෙන කය විතරයි මේ කයත් එක්ක අපිට ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒක ඉවරනාට පස්සේ අපිට මේ කය සම්පූර්ණයෙන් අතහැරලා යන්න වෙනවා. මරණය කියන්නේ අපි ඉපදෙනකොටම මරණය කියන එක අරගෙන ඉන්නේ. අපි මරණානුස්සතිය කතා කරද්දීම කිව්වා. එතකොට ඒ වගේ මේක අපිට ඕනෑ විදිහට කරගෙන යන්න පුළුවන් එකක් නෙවෙයි. මේ හේතු හින්දා ඇති වෙලා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා මේක. ඒ වගේ එහෙමනම් අපිට මෙන්න මේ අනුපස්සනා ටිකෙන් මෙන්න මේ පංච උපාදානස්කන්ධේ කොටස් ටික තමයි වැඩෙන්නේ. එතකොට අපි කිව්වා කාය අනුපස්සනාවෙන් රූප කියන එකෙන්, වේදනා අනුපස්සනාවෙන් වේදනාව පිළිබඳව, ඊළඟට සංඥා සංකාර විඥාන කියන එක ටික මෙන්න මේ චිත්තානුපස්සනාවෙන් වැඩිනවා. ඒ වගේම ධර්මානුපස්සනාව කියන එක මෙන්න මේ සියල්ලෙදිම වැඩිලා යනවා. ධර්මානුපස්සනාව දැන් ධර්මානුපස්සනාව විස්තර කරනකොට තමන්ට තේරෙයි. ඒ ධර්මානුපස්සනාව කියන එක හැම අනුපස්සනාවකෙදිම වගේ ටික 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 වර්ධනය වෙගෙන යනවා. එහෙමනම් අපි මේ පංචස්කන්ධේ නැත්නම් පංච උපාදානස්කන්ධේ කියලා කතා කරපු කොටස ඇත්තටමයි තියෙන්නේ. අපි චිත්තානුපස්සනාවත් එක්කම ඒකට මිශ්‍ර කරලා කතා කරාට මොකද මේ චිත්තානුපස්සනාවත් එක්කම අපි නාම රූප කියන එක කෙලින්ම පංච උපාදානස්කන්ධය කියලා හරවලා ගත්තා ඉතින්. හැබැයි මේ කොටස අයිති වෙන්නේ මේ ධම්මානුපස්සනාව කොටසට. ධම්මානුපස්සනාවේ විස්තර කරනවා භාවනා ක්‍රම පහක් විස්තර කරනවා. මේ පහේ පළවෙනි එක තමයි නීවරණ ධර්ම ගැන අවබෝධ කරගන්න එක. නීවරණ ධර්ම පිළිබඳව භාවනාව. එතකොට මේක තවත් මේ ධම්මානුපස්සනාව කතා කරනකොට විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. මේ ධම්මානුපස්සනාව කියන එක ටිකක් ගැඹුරු ස්වභාවයක් තියෙනවා. බොහෝ විට සමහරටක මේ ධම්මානුපස්සනාව දැන් මුල කොටස් වඩන්නේ නැතුව ධම්මානුපස්සනාවෙන්ම කෙනෙක් යන්න හිතනකොට එයා ගොඩක් දක්ෂ කෙනෙක් නැත්තම් බොහොම ප්‍රඥාවන්ත කෙනෙක් නොවුනොත් ඒ වගේම ඒක හැමෝටම මේ ධම්මානුපස්සනාව කියන එක වඩා ගන්න ඒකෙන් විතරක් යනවා කියන එක කරන් ටිකක් අපහසු භාවයක් තියෙනවා. මොකද මේකේ ටිකක් ගැඹුරු ස්වභාවයක් සියුම් ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මේ ධම්මානුපස්සනාව කියන එක අපි මේ ධර්ම දේශනාවකින් කියලා දුන්නා කියලා ලොකුම වැඩක් වෙනවා කියලා ටිකක් හිතන්න අමාරුයි. මොකද මේක බොහොම සියුම්ව තමා විසින් වඩාගෙන යන්න ඕනේ එකක් තමයි තියෙන්නේ. බොහොම භාවනා කරගෙන සිහියෙන් කරගෙන යන්න ඕනේ එකක් තමයි. ඒකට මේ ධම්මානුපස්සනාව කරන්නත් මේවා ටික වඩන්නත් අපට අර මුල කොටස් ගැන යම් ප්‍රමාණයකට සෑහෙන අවබෝධයක් තිබෙන්නත් ඕනේ. එහෙම නැතු නිකම්මත් මේක කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. වික්ෂුණීන් වහන්සේට තේරෙන මට්ටමේ වික්ෂුණ වහන්සේ කියන්නේ එහෙම හිතන්න අමාරුයි. මේක ධම්මානුපස්සනාව කියන්නේ කර කායන පස්සනාව වගේ, වේදනා පස්සනාව වගේ, හිතන පස්සනාව වගේ පහසුවෙන් කරගන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. කොහොම නමුත් මේ අනුපස්සනා සියල්ලම සම්පූර්ණ මේ භාවනා සියල්ලම වඩා නොගත්තා කියලා නිවන් දැකීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ සමහරටක මේ අනුපස්සනා එකක් දිගටම වඩාගෙන යනකොට අනිත් අනුපස්සනත් බොහෝ වැඩිගෙන යන්න පුළුවන්. හැබැයි ප්‍රධාන වෙන එකක් තියෙනවා Tamanට. සමහර කෙනෙක් කායනුපස්සනාවම ප්‍රධාන කරගෙන වඩාගෙන යනකොට යාට චිත්තනුපස්සනාව කොටසත් වැඩෙනවා. හැබැයි ප්‍රධාන කරගෙන යනවා. බොහෝ දිනකට පහසුවෙන් මේ මාර්ගයට ඇතුල් වෙන්න පහසුවෙන් වඩන්න පුළුවන් එක තමයි කායනුපස්සනාව. එතකොට ඊට වඩා පොඩ්ඩක් වෙහෙස වෙලා වඩන්න ඕන එකක් තමයි වේදනානුපස්සනාව. ඊටත් වඩා වෙහෙස වෙලා චිත්තානුපස්සනාව. මේ ධම්මානුපස්සනාව කියන එක ඊටත් වඩා වැඩිපුර වෙහෙස වෙලා බොහොම කැප වෙලා කරලා වඩන්න ඕන එකක් තමයි ධම්මානුපස්සනාව කියන කොටස. ඒකට මේක ඇත්තරම බොහෝ තියෙන්නෙම භාවනා කරන ක්‍රමයක්. නැත්තම් සිහිය පිටවගෙන බලන විදිහක්ම තමයි බොහෝ තියෙන්නේ. බොහොම සිහිය සමාධිය එහෙම ටිකක් දියුණු ස්වභාවිකුත් තියෙන වෙනවා. අපි කිව්වා මේකේ භාවනා පහක් තියෙනවා කියලා. පළවෙනි භාවනාව තමයි මොකද්ද? මෙන්න මේ පංච නීවරණ. පංච නීවරණ අපි දන්නවා. නිවන ආවරණය කරලා තියෙන ධර්ම පහක්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම අඳුරගෙන නීවරණ ධර්මයක් එනකොට මෙන්න මේ නීවරණ ධර්මේ මට දැන් ඇති වුණා. ඊළඟට ඒ නීවරණ ධර්මේ නිරුද්ධ වෙනකොට දැන් මෙන්න මේ නීවරණ ධර්මේ නිරුද්ධ වුණා කියලා දකිනවා. එතකොට මේකෙදි නීවරණ ධර්මයක් ආපුහම ඒක එනවා. දැන් ආවා මෙන්න මේක කාමච්ඡන්දයක් ඇති වෙලා දැන් නිරුද්ධ වුණා කියලා එහෙම නිකම්ම බලාගෙන ඉන්නවට වඩා පොඩි ගැඹුරු ස්වභාවයක්ත් තියෙනවා මේකෙදි. කියන්නේ ඔන්න දැන් පෙර නොතිබිච්චි කාමච්ඡන්දයක් මගේ සිතේ ඇති වුණා කියලා තමන් දකිනවා. එතකොට තමන්ට යම් අවබෝධයක් තියෙනවා නම් මේ කාමච්ඡන්දේ නිසා මේ මෙන්න මේ වගේ මේකේ ආස්වාදයට වඩා මේකේ තිබෙනා වූ මේ ආදීනෝ ස්වභාවය මෙහිමයි. ඔය විදිහට තමන්ට යම් දැනුමක් තියෙනවා නම් තමන්ට එතකොට පොඩි ගැළවීමක් තියෙනවා මෙතන. ඊළඟට මේක නිරුද්ධ වුණාම මේක නිරුද්ධ වුණා කියලා තමන්ට යම් අවබෝධයක් ඇති වෙනවා. එතකොට නිරුද්ධ වුණාම තමන්ට තේරෙනවා මේක නිරුද්ධ වුණාට පස්සේ මගේ හිත කොච්චර සංසුන්ද කියලා. මේ කාමච්ඡන්දය ඇති වෙලාවේදී තමන්ට දැනෙනා දුක නැත්තම් අසහනකාරී ස්වභාවය, පීඩාකාරී ස්වභාවය, ඊළඟට මේක නිසා මට ඉදිරියේදී ඇති විඳින්න වෙලා තියෙන ඉදිරියේදී විඳින්න වෙලා තියෙන ආදීනම ඔය විදිහට ඒකත් එක්ක සිහි වුණොත් දැන් අර දැනුම තිබුණොත් එහෙම ඒක තමයි අපි අර කියන්නේ අනුපස්සන තිබුණොත් මේ ධම්මානුපස්සනාවලේ සිහි කියලා. එතකොට එයාට මේක පැවැත්ම ගැන එයාට ලොකු කැමැත්තක් නැහැ. මේක පුරුද්දට ආවට මේකෙන් මට මේ හානි සිදු වෙනවා කියන යම් ප්‍රමාණයක යාට ඒ මේකෙ මිදෙන්න ඕනේ කියන හැඟීමත් යම් ප්‍රමාණයකට ඇති වෙනවා. එතකොට අපි මේ නිවන ධර්ම ගැන අපි නැවතත් වෙන දේශනාවක තවදුරටත් කතා කරනවා. මෙතනදී නිකන් අපි මේ ධම්මානුපස්සන හඳුන්වා දීමක් විදිහට විතරයි කරන්නේ. එතකොට අපිට ඇති වුණාම මෙන්න මේක ඇති වුණා. අපි පළවෙනි නිවන ධර්මයේ කාමච්ඡන්ද ගත්තොත් මෙන්න කාමච්ඡන්දයක් ඇති වුණා. ඊළඟට මෙන්න කාමච්ඡන්දේ නිරුද්ධ වුණා. එතකොට මම දන්නවා කාමච්ඡන්දේ ඇති වුණාම මට තියෙන ස්වභාවය මේක නිරුද්ධ වුණාට පස්සේ තමන්ට දැනෙන ස්වභාවයත් ඔන්න මට යම්කිසි ප්‍රමාණයකින් අවබෝධයක් තියෙනවා. ඊළඟට තවත් දෙයක් මම දකිනවා. කාමච්ඡන්දේ ඇති වෙන්න හේතුව මෙන්න මේ හේතු නිසා තමයි කාමච්ඡන්දේ ඇති වෙන්නේ. ඊළඟට මම මේ කාමච්ඡන්දේ මට නිරුද්ධ වුණේ කොහොමන හේතුවකින්ද? එහෙම නැත්නම් මම ධර්ම කරුණක් මෙනෙහි කරලා මේකේ ආදීන මෙනෙහි කරලා තමයි මම මේක නිරුද්ධ කරගත්තේ. යන්නේ විදිහට මේක ඇති වෙන්න හේතු සහ මේක නිරුද්ධ වෙන්න හේතු. ආයිසරයක් මේක ඇති වුණොත් මේක කොහොමද නිරුද්ධ කරගන්නේ? ඔන්න විදිහ යම් අවබෝධයක් ඇති වෙනවා. එතකොට අනිත් නීවර ධර්ම පිළිබඳවත් ওই විදිහට තමන්ට යම් අවබෝධයක් ඇති කරගෙන වාසය කිරීමක් සිදු වෙනවා. මේ නීවරණ ධර්ම අනුපස්සනාවක් විදිහට කරගෙන යනකොට. ඊළඟට එන එක තමයි පංචඋපාදානස්කන්ධය. පංචඋපාදානස්කන්ධය පිළිබඳව මේ ධම්මානුපස්සනාවේ වැඩෙන එක. එතකොට සුන්හංශය අද මාත්‍රකාර්ක කරගන්න කොටත් කිව්වේ පුණිච්ච පරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. නැවතත් කොහොමද අපි මේ ධම්මානුපස්සනාව වඩන්නේ කියලා බලමු. කොහොමද වඩන්නේ? පංචඋපාදානස්කන්ධයසු පංචඋපාදානස්කන්ධය පිළිබඳව කොහොමද වඩන්නේ කියලා තමයි අපි බලමු කියලා මේ මාතෘකා කරගෙන යන්නේ. එතකොට අපි මේ පංච නීවරණ ගැන කතා කරන එක ඉදිරියට තියලා පංචඋපාදානස්කන්ධ දෙවෙනි කොටස මේ ධම්මානුපස්සනාවේ දෙවෙනි කොටස විදිහට විස්තර කරන පංචඋපාදානස්කන්ධය පිළිබඳව අද දිනේදී අපි මේ කරගෙන යමු. එතකොට මේක කරන්න එක හේතුවක් තමයි අපි චිත්තානුපස්සනාව කරගෙන ගිහිල්ලා පංචඋපාදානස්කන්ධේ කියන කොටස පොඩ්ඩක් කතා කරලා තියෙන නිසා මෙතනින් භික්ෂුන් වහන්සේතුමා මෙතනින් මේ පංචඋපාදානස්කන්ධය පිළිබඳ ධම්මානුපස්සනාවේ කොටසත් අවසන් කරලා ඊට පස්සේ අනිත් ටික දිගට කරගෙන යමු කියලා. එහෙමනම් අනිත් එක තමයි ධම්මානුපස්සනාවේ තියෙන එක සංයෝජන ධර්ම ගැන ධම්මානුපස්සනාව කරන එක අනුපස්සනා කරන එක. මොනවාද සංයෝජන ධර්ම කියලා කියන්නේ? සංයෝජන තියෙන 10ක්. සංයෝජන කියලා කියන්නේ අපි සංසාරයට ගැට ගහලා තියෙන ගැට 10ක් තියෙනවා. මොනවාද මේ ගැට 10? අපි දන්නා මුලින්ම තියෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත පරාමාස. ඊළඟට තව දෙකක් තියෙනවා කාමරාග පටිග කියලා. එතකොට මේකේ 10න් 5ක් ඕරම්භාග්‍ය සංයෝජන, ඉතුරු පහ උද්දම්භාග්‍ය සංයෝජන. ඕරම්භාග්‍ය කියලා කියන්නේ පහළට ගැට ගහලා තියෙන සංයෝජන. ගැට අපි හිතුවොත් මොකක් හරි එකක් දැන් කවුරු හරි පුද්ගලෙක් ඔන්න ගැට 10කින් ගැට ගහලා තිනවා. ගොඩක් බර වූ ගල් ගැට වගේ හිතමුකෝ. අන්න ඒ වගේ පහකින් පහළට එල්ල ගැට ගහලා තිනවා. මෙයාට හෙලෙන්නවත් බෑ, උඩට යන්න බෑ. මොකද මේ පහළට ඇදලා ගැට ගහලා තින්නේ මහා බර ජාති පහක් අරගෙන. මොනවද මේ පහ? පහළට ඇදලා තියෙන පහ. සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කාමරාග පටිග. එතකොට තවත් මෙයා ගැට ගහලා තියෙන උඩට තවත් පහකින් ගැට ගහලා තියෙන රූපරාග අරූපරාග මාන දිට්ඨි මාන අවිජ්ජා විචිකිච්ඡාව විදිහට තවත් පහකින් උඩට ගැට ගහලා තියෙන ඒවට කිව්වා ඕරම්භාග්‍ය සංයෝජන. ඒවා හදනවා උඩට ඇදගෙන යන. පහලට ගැට ගහලා තියෙන පහ හදනවා පහලට ඇදලා තියාගන්න. හැබැයි මේ පහලට ඇදලා තියෙනවා බොහොම ශක්තිමත්, බොහොම බරයි. ඒවා බර තියෙනකන් මේක උඩට ඇදගෙන යන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි අර පොඩි ළමයි එහෙම අර දන්නා උපන් දින වලට එහෙම අර හීලියම් බැලුම් කියලා જાතිය තියෙන උඩට උලම් පුරවලා උඩ යවනේවා වතහැරියා උඩට යනවා. හැබැයි එයා අතෙන් අල්ලගෙන ඉන්නකම් මේක උඩට යන්න විදියක් නැහැ. මොකද මේ පහලින් අල්ලගෙන ඉන්න ශක්තිය වැඩි. අන්න ඒ වගේ මෙන්න මේ ඕරම් භාගයේ සංයෝජන පහ තියෙනකම් උද්දම් භාගයේ සංයෝජන වලට උඩට ඇදලා ගන්න පුළුවන් කමක් නැහැ. අර මේ හීලියම් බැලුම් එකම මතක් කරගන්න. ඒ උඩ යන්න එයාට බෑ. එයාට උඩට අදින්න එයා අදිනවා. හැබැයි ඊට වඩා ලොකු ශක්තියකින් පහළට ඇදලා තියෙන නිසා. එහෙමනම් අපිට මුලින්ම මෙන්න මේ අනාගාම වෙනකම්ම නිරුද්ධ කරගන්න තියෙන්නේ මෙන්න මේ ඕරම් භාගයේ සංයෝජන ටික තමයි. ඒ ටික නිරුද්ධ වුණාට පස්සේ තමයි අනිත් උද්දම් භාගයේ සංයෝජන නිරුද්ධ කරන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ යම් අවස්ථාවක දේශනා කරන නේ පොල් ගෙඩිය. පොල් ගෙඩියේ ඇතුලේ තියෙන වතුර කියන එක තැනට යන්න නම් අපි මේවා ඉවත් කරගෙන යන්න වෙනවනේ. පොල් එල්ල පසාරු කරගෙන යන්න ඕනේ. පොල් කට්ට, පොල් මදේ ඔය ඉදිරිය ගිහම තව වතුර හම්බෙන්නේ වගේ. මෙන්න මේ ගොරෝසු උණු පළවෙනි සංයෝජන පහ කඩා ගන්න වෙනවා. ඒතර ඒ සංයෝජන වලත් පළවෙනි මේ පහෙන් මුලින්ම කඩන්න ඕනේ තුනක් තියෙනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන. ඒකෙම පළවෙනි එක තමයි සක්කාය දිට්ඨිය. ඒතර සක්කාය දිට්ඨිය කියන කැඩෙනවත් එක්ක අනිත් දෙකත් බොහෝ විට එකටම වගේ කැඩලා යන ටිකක්. එහෙමනම් මුලින්ම ඔය ටිකත් පසුව ඉතුරු පහත් කඩන්න යන්න. එතකොට මේ පහක් පහලට බැඳලා තියෙන පහම අපිව ඇදලා ගන්න කොහටද? මේ කාම ලෝකවලට. කාම ලෝකවල තමයි මේ බොහොම අනුතුරුදායක වූ, බොහෝ හැම දෙනාම අකමැති වූ සියල්ලම තියෙන්නේ මෙතන. මොනවද මේ කාම ලෝකෙට අයිති වෙන්නේ? සුගති උණු ලෝක දෙකක් තියෙනවා. මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ. ඊළඟට දුගති උණු හැමෝම අකමැති වූ, බොහෝ දුකසේ ගෙවන්න කාලය ගෙවන්න සිද්ධ වෙලා තියෙන සතර අපාය මේකට අයිතිලා තියෙනවා. එහෙමනම් සංයෝජන ධර්ම ඔන්න විදිහට අපිට මේ ධම්මානුපස්සනාවේදී මේ සංයෝජන ධර්ම 10 ගැන මෙනෙහි කරමින් අනුපස්සනා කරන්න වෙලා තියෙනවා. ඊළඟට හතරවෙනි එක තමයි සප්ත බොජ්ජංග. බොජ්ජංග බෝධියට ළඟා වීම සඳහා කර යුතු තිබිය යුතු අංග ටික තමයි කියන්නේ. ඒ කියන්නේ බෝධිය කියලා කියන්නේ අවබෝධයට. අවබෝධයට යන්න අපි වඩන්න ඕනේ, අපේ තුල වැඩෙන්න ඕනේ. ඇත්තටම වඩන්න ඕනේ කියන එකට වඩා හොඳම දේ තමයි වැඩෙන්න ඕනේ කරුණු තියෙනවා හත. මෙන්න මේ කරුණු හත වැඩිලා මේකේ වර්ධනින් තමයි අපි මේ අවබෝධයට, නැත්තම් මේ නිවන කියන එකට යන්නේ. එතකොට මෙන්න මේ ඔය බොජ්ජංග පිරිත් කියලා හැමත් කියන්නේ බුදුරජාණන් වහන්සේ බොජ්ජංග පිරිත් දේශනා අපි දන්නවනේ. අනේ හෙදිත් මේ බොජ්ජංග තමයි විස්තර කරන්න. මොකද පළවෙනි එක සති සම්බොජ්ජංගේ සතිය. එතකොට සති සම්බොජ්ජංගේ කියලා කියන්නේ මෙන්න මේ සිහිය පිටවගෙන ඉන්න එක. අපි සතිපට්ඨාන සූත්‍රයේදී කියන ඒ සතියම තමයි මේ සති සම්බොජ්ජංගේදී විස්තර කරන්නේ. මේ කාය පිළිබඳව, වේදනා පිළිබඳව, සිත පිළිබඳව, ධර්මතාව පිළිබඳව පවතිනා වූ සිහිය ඇත ඇති ඇටියෙන් බැලීම කියන එකම තමයි මේ සති සම්බොජ්ජංගේදී විස්තර කරන්නේ. ඊළඟට ධම්ම විජය සම්බොජ්ජංගේ. එතකොට සිහියෙන් බලනකොට මේ විදිහට ධර්මයේ අවබෝධයෙන් පටන් ගන්නවා. කියන්නේ මේක ඇත්ත ඇති හැටියෙන් පේන්න පටන් ගන්නවා. මේ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ පැහැදිලිව පේන්න පටන් ගන්නවා. අන්න ඒ කොටසට කිව්වා ධම්ම විජේ, ධර්මයේ අවබෝධ වෙන, ධර්මයේ වැටහෙන ස්වභාවය. මේ ඒකට කිව්වා ධම්ම විජේ සම්පෝඥං කියලා. ඊළඟට මේ අවබෝධ වෙනකොට එයාට ඇති වෙන තව එකක් තියෙනවා. එයාට මහා වීරියක් ඇති වෙනවා මේක තව තවත් මේක කරගෙන යන්න. ওই භාවනා වලට එන කට්ටියට යම් ප්‍රමාණයකට මේ ධර්ම කරුණු තේරෙනකොට ඒගොල්ලෝ මේකට බොහොම කැමැත්තෙන් කරගෙන යනවා. කියන්නේ ඉස්සෙල්ලාම සමාහට ගෙන්නේ එච්චර කැමැත්තකින් නෙමෙයි. නිකන් ඉතින් අනිත්‍යයි සමාහට අනිත් කෙනෙක්ගේ බලපෑම නිසා යන්න කියන නිසා නිකන් ගිහිල්ලා බලන්නම් කියලා කියනවා. හැබැයි මේ ධර්ම තේරෙනකොට එයාට හරි ආසාවක් ඇති වෙනවා. මේක වඩන්න ඕනේ. තව මොකද්ද මේක බලන්න ඕනේ. තව බලන්න ඕනේ. මොන විදිහට තව මේ මාර්ගේ වඩා ගන්න වීරයක් ඇති වෙනවා. ඊළඟට මේ වීරිය සම්බොජ්ජංගි කියලා කියන්නේ මෙයාට ඇති වෙනවා මේ සතර සම්‍යප්ප්‍රදාන වීරිය කියන එක. නූපන් අකුසල් නූපදවා ගැනීමට, උපන් අකුසල් දුරු කර ගැනීමට, උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට, නූපන් කුසල් ඇති කර ගැනීමට මෙන්න මේ විදිහේ වීරියක් ඇති වෙනවා. එතකොට මේක වීරිය සම්බොජ්ජංගය කියලා කියනවා. වීරියක් ඇති වෙනවා මේ ධර්මී තව තව බලාගෙන යන්න. එතකොට මෙයා දැන් මේ විදිහට මේ කෙලෙස් ප්‍රහාණය කරගෙන වීරියෙන් නීවර ධර්ම ඈත් කරගෙන නීවර ධර්ම වලින් ඈත් වෙලා මේ ඉන්නකොට එයාට මේ නීවර ධර්ම ඈත් වීම නිසා ඇති වෙනවා මොකද්ද? ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීති සම්බොජ්ජංගය කියන එක ඇති වෙනවා. ඒතර ප්‍රීතිය කියන එක අපි කිව්වා මේ හිත බොහොම සැහැල්ලු වෙනවා. අපි ආදිත්‍ය පරියාය සූත්‍රය ගැන විස්තර කරනකොට කිව්වා චක්කුම් බික්කවේ ආදිත්තං සෝතම් බික්කවේ ආදිත්තං ගානම් බික්කවේ ආදිත්තං ජීවා බික්කවේ ආදිත්තං කායම් බික්කවේ ආදිත්තං මනම් බික්කවේ ආදිත්තං. ඒතර මේ ගිනිගත් ආයතන හයක් නේ පාවිච්චි කරන්නේ. කිංච බික්කවේ ආදිත්තං මොකෙන්ද භික්ෂුනි මේක ගිනි අරගෙන තියෙන්නේ? රාගක් ගිනෝ දෝෂක් ගිනෝ මෝහක් ගිනෝ. රාගෙන් දේශයෙන් මෝහෙන් ජාතියෙන් ජරාවෙන් ව්‍යාධි මරණ. ඔය විදිහට අපි මේක විස්තර කරලා තියෙන ඉස්සෙල්ලා. එතකොට මේ හැම්බෙලාම ගිනි ගන්න ගින්දරවල් වලින් පිච්චි පිච්චි ඉන්න කෙනාට මේ ගින්දර වලින් අයින් වෙලා ඉන්නකොට හරිම නිදහස් ස්වභාවයක් දැනෙනවා. ආනාපානසති භාවනාවේදී අපි විස්තර කරා අර ප්‍රීතිය කියන එක. ප්‍රීතිය කියන එක අපට ලැබෙනවා දෙවෙනි ධ්‍යාන ස්වභාවයේදී. අපට එන්නේ ප්‍රීතිය කියන එක හිතේ නිදහස් බව. හිත බොහෝම සැහැල්ලුයි. මේ පිච්චෙන ගතියක් නෑ දැන්. මොකද මේ ධර්මයෙන් මෙනෙහි කරන්නේ. සිහිය පිහිටවාගෙන වීරියෙන් නීවරණ ධර්ම ඈත් කරගෙන ඉන්නකොට හරිම සැහැල්ලු ස්වභාවයක් දැනෙනවා. එතකොට මෙන්න වැඩෙනවා මොකද්ද? ප්‍රීති සම්බොජ්ජංගය කියන එක වැඩෙනවා. එතකොට මේ ප්‍රීතියත් එක්ක සිතේ සැහැල්ලු බවත් එක්කම අපි දන්නවා සිත සැහැල්ලු වෙනකොට කයත් ඒකට අනුව සැහැල්ලු ස්වභාවයකට පත් වෙනවා. අපි හිත තරහ ගන්නකොට කයත් වෙනස් වෙනවා. ඊළඟට සිත රාගේ ඇති කර ගන්නකොට මේ කයත් ඒ රාගයට අනුව වෙනස් වෙනවා. හිත මොකක් හරිගෙන ආස වෙනකොට මේ කයටත් ඒක දර කයත් ස්වභාවය වෙනස් වෙනවා. බය වෙනකොට ඉරිසියා වෙනකොට මේ කයට ඒව දැනෙනවා. කය වෙනස් වෙනවා. දැන් ඔන්න හිත සංසුන් වෙනකොට හිත ප්‍රීති වෙනකොට සැහැල්ලු වෙනකොට මොකද වෙන්නේ? ඒකට අනුව මෙන්න මේ කය පස්සද්ධි කියන එක ඇති වෙනවා. කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා දෙකක්ම තියෙනවා. ප්‍රසන්න ස්වභාවය නිකන් සැහැල්ලු ස්වභාවය. බොහෝ වෙලාවට ඔය තුන්වෙනි ධානයේ කියන ස්වභාවය දෙන්නේ එහෙම මෙන්න මේ කයේ දැනෙන සැහැල්ලු ස්වභාවය. කය නෑ වගේ බර නෑ වගේ බොහෝ වෙලාවට කය තියෙනවද කියලාවත් දැනෙන්නේ නැතරම් හරීම සැහැල්ලු ස්වභාවයකට පත් වෙනවා. එතකොට මෙන්න පස්සද්ධි සම්බොජ්ජංගය කියන එක තමයි ඒ විස්තර කරන්නේ. ඊළඟට එතකොට මේ කය සිතත් සැහැල්ලුයි කයත් සැහැල්ලුයි කියලා කියන්නේ දැන් නීවරණ ධර්මත් ඈත් වෙලා. එතකොට මොකද්ද ඇති වෙන්නේ? සමාධිය කියන්නේ සමාධි සම්බොජ්ජංගය කියන්නේ හිත සමාධි ස්වභාවයකට පත් වෙලා තියෙන නීවර ධර්ම ඈත් වෙලා බොහොම සමාධි වුණ සිත දුවන්නේ නැති ඒකාග්‍ර වුණු බොහොම එක්තෙන් වෙච්චි සැහැල්ලු ස්වභාවයෙන් පවතිනා වූ සමාධි සම්බොජ්ජංගයේ සමාධි ස්වභාවය තමයි මේකත් එක්කම හටගන්නේ. එතකොට දැන් මේ සමාධියත් හිතේ තියෙනවා. ඒ වගේම ධර්ම කර්මවල ප්‍රඥා ස්වභාවිකුත් මෙයාට ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට සමාධියක වැඩෙන මේ ස්වභාවයට එහා ගියපු මේ බොජ්ජංගවල හත්වෙනි බොජ්ජංගේ එන්නේ සමත සමාධියකදී උපේක්ෂාව කියන එක ඇති කරගන්නේ උවමනාවෙන්. කියන්නේ එතෙන් යන්න ඕනේ නිසා යනවා. එතන තියෙන සුවේ බලාගෙන යනවා. නීවර ධර්ම తాවකාලික යටපත් කරගෙන. හැබැයි මෙතනදී මේ නිවන කරා යනකොට එයාට මේ නීවරණ ධර්ම ඈත් වෙන්නේ ඒවා ගැන යම් අවබෝධයක් ආවට පස්සේ. ඒතර ඒ අවබෝධයත් එක්කම උපේක්ෂා සම්බොජ්ජංගේ. උපේක්ෂාව තමයි මේ හැම මාර්ගයකදී ඵලයකදීම අවබෝධයකදීම අවසන් වෙන්නේ. හිත උපේක්ෂාවටපත් වෙනවා. වේදනාව පිළිබඳ උපේක්ෂාවකටපත් වෙනවා. කාය පිළිබඳ මේ රූප පිළිබඳ ඇල්ල යන්න ගැටල යන්න නේ උපේක්ෂාවටපත් වෙනවා. ඊළඟට මේ සිත පිළිබඳ ලෝකේ පවතින දේවල් පිළිබඳ. එතකොට ඔය අපි දන්නවා රතන සූත්‍රයේදීත් කියන්නේ යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බිවාතේ අසම්පකම්පියෝ. එතකොට අර සිව් දෙසින් හැමන දැන් අපි ධම්මානුපස්සනා බුද්ධන් පස්සනා විස්තර කරනට උන්වහන්සේ පාතගම අවසරයි පාතගම සුමන රත්න ස්වාමීන් වහන්සේ තමයි මේක දේශනා කරන්නේ. බොහොම වික්ෂුන්හන්සේට ගිහි කාලෙදිත් මේ මේ බුද්ධානු වසන බුද්ධානුස්සති අහනකොට හරීම හරිම ප්‍රසන්න ස්වභාවයක් ඇති වුණා. ඒක නිසාම ඒක තව වෙනකමුත් බොහෝ කාලයක් ඉඳලා මේ බුද්ධානුස්සතියට හරීම ගරු කිරීමක් තියෙන ඒ ස්වාමීන් වහන්සේ කරපු බුද්ධානුස්සති කරන ඉදිරි. එතනදී උන්වහන්සේ විස්තර කරනවා සිව් දෙසින් හමන මහා සුළඟට නොසෙල් වෙන පර්වත රාජයකසේ. එතන බලන්නක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ වඩන කෙනෙකුටත් මේ ලක්ෂණ තමයි තියෙන්නේ. බුද්ධානුස්සතිය වඩනකොට ඇත්තටම හරිම ක්‍රමේ උන්වහන්සේ මම හිතනවා හොඳටම ඒක කරන ක්‍රමේ හරියට මිනිසුන් දෙනවා කියලා ඒක ගැන මම ලොකුවට ගරු කරනවා උන්වහන්සේට. මොකද බුදුරජාණන් වහන්සේගේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචන සම්පන්නෝ කියන ගුණ පොතේ තියෙන විදිහට කියන එක හොඳයි. නමුත් ඊට වඩා මෙහෙම බලනකොට කොච්චර අපට දැනෙනවද බලන්න බුදුහාමුදුරන්ගේ ගුණ. බුදුහාමුදුරෝ හැම පැත්තෙම හමන හුලඟට හෙලවෙන්නේ නැති පර්වත රාජයකසේ හෙලවෙන්නේ නැතුව හිටියා. අෂ්ටලෝක ධර්මෙදි හෙලවෙන්නේ නැතුව හිටියේ මොකක් නිසාද? උන්වහන්සේ හිත ඒ උපේක්ෂාවට පත් වෙලා තිබුණ නිසා. ඒතර උන්වහන්සේගේ මාර්ගයේ වඩන අපෙත් ධර්මයේ වැඩිලා නම් මොකද වෙන්නේ? මෙන්න මේ අෂ්ටලෝක ධර්මයේ සැලෙන්නේ නැති සිතක් ඇති වෙනවා. ලාභෝ අලාභෝ ආයසෝ යසෝ ච නින්දා ප්‍රසංසා සුඛංච දුක්ඛ. ලාභේදි සැලෙන්නේත් නැහැ. අලාභේදි සැලෙන්නේත් නැහැ. ප්‍රසංසා ලැබෙනකොට ඒවට සැලෙන්නේත් නැහැ. නින්දා එනකොට සැලෙන්නේත් නැහැ. ඊළඟට සැපදි සැලෙන්නේත් නැහැ. දුකේදි සැලෙන්නේත් නැහැ. යසසට සැලෙන්නේත් නැහැ. ආයසට සැලෙන්නේත් නැහැ. ඔය විදිහට මේ සියල්ලගෙම සැලෙන්නේ නැති සිතක් ඇති වෙනවා. උපේක්ෂාවට පත් වෙන සිතක් ඇති වෙනවා. ඒ සාමාන්‍ය ජීවිතයේදී උපේක්ෂාවට පත් වෙන සිතක් ඇති වෙනවා. ඒතර මේ බොජ්ජංගවලදී මේ සමාධියත් එක්ක ඇති වෙන උපේක්ෂාව බොහෝ විට බොහොම නිෂ්කලංක වුණු සමහරට ඵල සමාපත්තියක් වගේ සිතක් වුණත් වෙන්න පුළුවන්. එවනම් ඔන්න බොජ්ජංග 4. බොජ්ජංග බෝධි අංග නිවන සඳහා බෝධිය සඳහා වැඩි යෙතු අංග ටික වැඩිගෙන යන අංග ටික තමයි මේ 7 සප්ත බොජ්ජංග. එතකොට ඒක තමයි අපි මේ කතා කරේ ධම්මානුපස්සනාවේදී විස්තර කරන ඊළඟ කොටස. ඊළඟට අවසාන කොටස විදිහට විස්තර කරන්නේ මොකද? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය කියන එක මම හිතන මේ හැම කෙනෙක්ම දන්නවා. මොකද ආර්ය සත්‍ය 4. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. එතකොට දුක්ඛ සත්‍ය තියෙනවා දුක පිළිසිඳ දකින්න සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න කියනවා. ඊළඟට සමුදේ සත්‍ය. සමුදේ සත්‍ය ප්‍රහාණය කරන්න කියලා කියනවා. දුකට හේතුව ප්‍රහාණය කරන්න කියලා කියනවා. ඊළඟට නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍ය කියලා කියන්නේ නිවන සාත්සාත් කරගන්න කියනවා. සාත්සාත් කරගන්න කියලා කියන්නේ හම්බුණා බාර ගන්න තමයි තියෙන්නේ නිවන කියන එක. මේක වඩනකොට නිකම්ම හම්බෙන දෙයක් නිකන් ඉදිද්දි හම්බෙන එකක් නෙවෙයි. මාර්ගේ වඩනකොට ඒක ප්‍රතිඵලයක් විදියට ගහක් හිටවල පෝෂණය කරගෙන ඒක සියලු අප උපස්ථාන කරනකොට ගහ කියන එකෙන් අපිට gedienawa wage mal lenawa wage මෙන්න මේ මාර්ග වඩනකොට මේ නිවන කියන එක අපට හම්බ වෙනවා. එතකොට ඒක මොකද කරන්නේ? හම්බුණා මේක සාස්සත් කරගන්න කියලා තමයි කියන්නේ. ඊළඟට මාර්ගයේ තියෙන්නේ වඩන්න. එතකොට කරන්න තියෙන වැඩේ තියෙන්නේ මෙන්න මේ මාර්ගයේ කියන කොටසේ. පළවෙනියට දුක අවබෝධ කරගන්න ඕනේ. ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨියට එනවා කියලා කියන්නේම මෙන්න මේ දුක කියන එක ලෝකයේ ඇත්ත හැටියෙන් දකින්න ප්‍රඥාව ඇති කරගන්න ඕනේ. ඒකට අපි මුලින් කතා කරා මේ ඇති වෙන්න ඕනේ චත්තාරෝමේ වික්ඛවේ ධම්මා භාවිතා බහුලී කතා සෝතාපට්ටි ඵල සච්ච කිරියාය සම්භවಂತಿ කතමේ චත්තාරෝ සප්පුරුස සංසේයෝ සද්ධම්ම ශ්‍රවණ යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති. එතකොට යම් කිසි කෙනෙකුට සෝතාපට්ටි සූත්‍රයේ විස්තර කරන බුදුරජාණන් වහන්සේ කාරණා හතරක් තියෙනවා. නිතර භාවිතා කරන්න ඕනේ, බහුලීගත කරන්න ඕනේ. මොකද්ද පළවෙනි එක? තමයි සත්පුරුෂ සංසය. පළවෙනියටම සත්පුරුෂයෙක් හම්බ වෙන්නම ඕනේ. ඇයි එහෙම වෙන්න ඕනේ? ඒතර මේ බුදු කෙනෙක් පසේ බුදු කෙනෙක් හැර වෙන කිසිම කෙනෙකුට මෙන්න මේ ලෝකේ මිත්‍යා දෘෂ්ටිය නැත්තම් මේ සම්මා දිට්ඨියට ආවෙ නැති කිසිම කෙනෙකුට තනියම සම්මා දිට්ඨියට එන්න පුළුවන් කමක් නැහැ. ඒතර මේ සත්පුරුෂයාගේ මේ ලෝකේ ඇත්ත ඇති හැටියෙන් දැකගෙන අහගෙනම තමයි යාට මේ මාර්ගේ වඩා ගන්න වෙන්නේ. ඒකට සත්පුරුෂ සංසේව සද්ධම්ම සාහන. ඒකට සද්ධර්මයේ අහගන්න ඕනේ. සත්පුරුෂයා නිකන් දැකලා බෑ. බුදුරජාණන් වහන්සේ ඇහැට දැකපු කොච්චර පිරිස හිටියද? ඒගොල්ලෝ ධර්ම අවබෝධ කරගත්තේ නැහැ. එතකොට බුදුහාමුදුරන්ගේ අල්ලපු යටේ හිටපු චුන්දසූකර බුදුහාමුදුර කොච්චරක් දකින්නේද? හැබැයි කිසිම ධර්මයක් අවබෝධ කරලා තිබුණේ නැහැ නේ. ඌරු මරලා අන්තිමට ඌරෙක් වගේම කෑ ගහලා මරණයටපත් වෙලා ගියා. එතකොට ළඟ හිටියා කියලා වැඩක් නැහැ. එහෙනම් මොකද සත්පුරුෂයෝ සංසේවේ ඇසුරු ලැබෙන්නත් ඕනේ, දකින්න ලැබෙන්නත් ඕනේ. ඒ විතරක් නෙවෙයි, එයාගේ සද්ධර්මයේ ඇහෙන්නත් ඕනේ, සද්ධර්මයේ අහගන්න වෙනවා අපි. සත්පුරුෂයෝ ඉන්නේ ධර්මයේ දේශනා කරන්නම තමයි. එතකොට තමන් වහන්සේලා ගිහිල්ලා උන්වහන්සේලා හම්බෙලා උන්වහන්සේලාගෙන් ධර්මය ගන්න ඕනේ. ඊළඟට තියෙනවා මොකද්ද? සත්පුරුෂ සංසේව සද්ධම්ම සවණ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය අන්න එතනින් තමයි යෙදෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ සම්මා දිට්ඨියට තමන්ගේ දෘෂ්ටි ඍජු වෙලා හරි දේ දැක්කට පස්සේ විතරයි එයාට යෝනිසෝ මනසිකාරය දෙන්න පුළුවන්. යෝනිසෝ මනසික දැන් අපි කිව්වනේ අර සිතගෙන කරද්දී මනසිකාර කියලා නාම ධර්ම වල තියෙනවානේ මතක ඇතිනේ. දැන් ආපු අයට නාම ධර්ම පහක් තියෙනවානේ. මොකද්ද? සබ්බචිත්ත සාධන චෛතසික පහ, අස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. ඒත් අපි කොහොම මනසිකාරේ තමයි මෙතන ලොකු වැඩක් කරන්න කියලා. එතකොට එයා මනසිකාරය කරන්නේ මොන වගේද? පරණ පුරුදු වලින්. සංසාරේ අනන්ත කාලයක් අපි මනසිකාර කරලා තියෙන්නේ, තිබිලා තියෙන යෝනිසෝ මනසිකාරය නේ අයෝනිසෝ මනසිකාරය. එහෙමනම් මේ යෝනිසෝ මනසිකාරය දෙන්න නම් තමන්ට මේ ධර්මඥානය කියන එක තියෙන්න ඕනේ, සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ, සත්පුරුෂයන් අහගත්ත ධර්මයේ. ඒතර යෝනිසෝ මනසිකාරය දෙනවා. ඊළඟට යෝනිසෝ මනසිකාරය යෙදෙන ගමන් මොකද කරන්නේ? ධම්මාන ධම්ම පටිපත්ති. මේ ධර්ම පටිපත්ති නැත්තම් මාර්ගේ වඩන්න ඕනේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් 8 අපිට බෙදන්න පුළුවන් කොටස් 3කට සීල සමාධි ප්‍රඥා කියලා. එතකොට සමහර ස්ථානවලදී සමහර දේශනාවලදී අපට අහන්න ලැබෙන දෙයක් අපි විචිනේ කරන්න උත්සාහ කරනවා නේ, මේ මාර්ගයේ සීලයක් ඕනේ නැහැ කියලා. බුදුහාමුදුරේ එමනම් කොටස් 8ක් අපට දේශනා කරන්නේ නැහැ. එතකොට එහෙම නැණ මේ කොටස අයින් කරන්න තියෙනවා බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරෝ වැඩිපුර දේවල් අපට කියන්නේ නැහැ නේ. පුළුවන් තරම් අර අම්මා කෙනෙක් පොඩි දරුවෙකුට කෑම කවනකොට ඒකේ තියෙන දරුවට උගුර හිර වෙන්න පුළුවන් දේවල් තියෙනවා නේ, ඒවා අයින් කරන කරපිංච කොල්ල හරි ඊළඟට මාළු කටු වගේ තියෙනවා නම් ඒවා අයින් කරනවා, ඒවා පොඩි කරනවා ලොකු කෑලි නැතු. අන්න ඒ වගේ බොහොම මේ දරුවට කිසිම අනතුරක් නොවන විදිහට පහසුවෙන් ගිල ගන්න පුළුවන් විදිහට කෑම ටික ගුලි කරලා පොඩි කරලා ඒ අවශ්‍ය ප්‍රමාණයට පුංචි ගුලියක් හදලා තමයි පොඩි දරුවට අපි කෑම කවන්නේ නේද? අන්න ඒ වගේ අපේ බුදුහාමුදුර කියලා කියන්නේ මහා අපේ අම්මා මවසා පියා කියන දෙන්නම බුදුහාමුදුරු. එතකොට මෙච්චර සාරසංකේ කල්පලක්ෂය පෙරම් පුරලා බුද්ධත්වයට පත් වෙලා අපිට මේ වැඩිපුර ජාති කියන්නේ නේ, අපි කරදර කරන්න කැමති කෙනෙක් නේ බුදු කෙනෙක් කියන්නේ, මහා කරුණාවක් තියෙන කෙනෙක්. ඉතින් උන්වහන්සේ සියල්ල කරලා සියල්ල හොයාගෙන විදින තිබ්බ ඒ දුක් ඔක්කොම ඉඳලා හොයාගෙන ඉවරලා අපට දීලා තියෙන්නේ හරිම පහසුවෙන්, වෙහෙසක් නැතුව කරන්න ඕනේ අත්‍යවශ්‍ය කැලේ විතරයි අපිට කියලා තියෙන්නේ. වැඩිපුර ඒවා මොකුත් කියලා නැහැ. එතකොට කරන්න ඕනේ කොටස් 8 තමයි බුදුහාමුදුරු දේශනා කරේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියලා ඔය කොටස් 8ක් තමයි විස්තර කරේ. මේක එකක්වත් වැඩි නැ උන්වහන්සේ ඒක අයින් කරනවා අනිවාර්යෙන්. එතකොට අපිට ඒක ප්‍රඥාව තියෙනවනේ. කවුරු කොච්චර කිව්වත් තමන් ප්‍රඥාව තියෙනුනේ මේ බුදු කෙනෙකුටත් වඩා මේ මිනිස්සෙක් මේ කියන දෙයක් ලොකු කරනවට වඩා ඒ තමන් තමන්ගේ පෞද්ගලික අදහස් පිළිගන්නවට වඩා තමන්ට ප්‍රඥාවන්ත නම් හිතන්න පුළුවන් වෙන්න ඕනේ. බුදුහාමුදුරු කොටස් 8ක් දැම්මේ ඇයි? මේ එකක් දෙකක් අඩුවෙන් කරගන්න පුළුවන් නම් උන්වහන්සේ කියනවා සමහර අයට මෙන්න මේ කැරි දෙක කිමුත් පුළුවන්. එහෙම කොහෙව සඳහන් කරන්නේ නැහැනේ. කොටස් 8ම තියෙනවා. කොටස් 8ම තියෙන මොකද්ද? සීල සමාධි ප්‍රඥා විදිහට මේ කොටස් 8 බෙදෙනවා. එන සමහර අය සමාධිය ඕනේ නැහැ කියනවා, සමහර අය කියනවා සීලය ඕනේ නැහැ කියලා. ඉතින් ඒවා තමම ප්‍රඥාවෙන් කල්පනා කරලා බලන්න. කවුරුත් කියන හැමදේම විශ්වාස කරන්න ඕනේ නැහැ. තර්ක බුදුහාමුදුර දේශනා කරනවානේ මේ ධර්මයේ තර්කයට අහු වෙන එකක් නෙවෙයි කියන්නේ. තර්කයට අහු වෙන්නේ නැහැ කියලා කියන්නේ. තර්ක කරලා යන්න පුළුවන් තැනක් නෙවෙයි තර්කයක් එක්ක යන එකක් නෙවෙයි මාර්ගය කියලා කියන්නේ. මේක වඩනකොට හම්බෙන ප්‍රතිඵලයක්. දැන් අපිට සූත්‍රයක් විසඳලා මේ ගහගෙන් මේ වෙලාවට ගෙඩියක් එනවා, මේ වෙලාවට මලක් එනවා, මෙන්න මේ පැත්තින් ද දාන්න ඕනේ, මෙච්චර ප්‍රමාණයක් වතුර දාන්න ඕනේ, මෙච්චර සූර්යල, එහෙම මැනලා කිරලා කරන්න පුළුවන් කමක් නැහැනේ. අන්න ඒ වගේ මේක කරනකොට නිකම්ම වැඩිලා යනවා. ඔච්චර සංකීර්ණ කරගන්න නැතුව මේ මාර්ටි බුදුහාමුදුරු දේශනා කරපු විදිහට කරගෙන ගියා නම් හරි. බුදුහාමුදුරු සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේ දේශනා කරනවානේ මේ මාර්ගේ කවුරු හරි කෙනෙක් වැඩුවොත් එහෙම උපරිම අවුරුදු 7යි නිවැරදි විදිහට වඩාන ගියොත් එහෙම හරි විදිහකට අවුරුදු හතෙන් අනාගාමියෝ රහත් භාවය ලැබෙනවා කියලා මම සහතික වෙනවා කියලා කියනවා. අවුරුදු හතක් ඕනේ, හයක්, පහක්, හතරක්, තුනක්, දෙකක්, එකක් කියලා කියලා ගිහිලා අවවා කියනවා. මාස හතකෙමුත් පුළුවන්, මාස හතක් ඕනේ, දවස් හතකෙමුත් පුළුවන් කියලා හරියට වැටු. බුදුරජාණන් වහන්සේ සහතික කියලා එහෙම කියනවා නම් අපි කොහොමද කියන්නේ ඒක වෙන්නේ කියලා. මේක එකම මාර්ගය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට එකම මාර්ගය කිව්වම සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ ටිකම විතරද කරන්න ඕනේ කියලා. හැබැයි ඔය හැම 84,000 ධර්මස්කන්ධේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන හැම එකම බලනකොට එක එක්කෙනාගේ පුද්ගල ස්වභාවය අනුව මේ ධර්ම ටික අවබෝධ කර ගැනීම සඳහා තමයි දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් අපිට මෙන්න මේ ධම්මානුපස්සනාව කොටසේදී මෙන්න මේ අනුපස්සන හතරේ ධම්මානුපස්සනාව කියන කොටසේදී අපට වඩන්න තියෙන්නේ කොටස් පහක්. පහෙන් පළවෙනි එක තමයි පංච නීවරණ ධර්ම, දෙවෙනි එක පංචස්කන්ධි, ඊළඟට තුන්වෙනි එක සංයෝජන ධර්ම, ඊළඟට හතරවෙනි එක බොජ්ජංග ධර්ම, පස්වෙනි එක චතුරාර්ය සත්‍ය. අපි මේ ටික තවත් දවසක් දෙකක් විතර අරගෙන කරගෙන යමු. අපි මේ පංචස්කන්ධය පිළිබඳව කොටස සම්පූර්ණයෙන්ම ඇත්තරම අපි තේරුම් අරගෙන කතා කරලා අවසාන කරලා තියෙනවා. අපි ඊළඟ කොටස් හතර ලබන දේශනාව ඉඳලා කරගෙන යන්න බලමු. හොඳයි, එහෙනම් අපේ ධර්ම දේශනාවේ කාලය අවසාන වෙනවා. කවුරු හරි කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පරණ කරපු ධර්ම දේශනාවල, මේ අනුපස්සනාවල දැන් අපි අහන්න අවස්ථාව දෙනවා. සංවිධානය කරන මහත්වරු හැම කෙනාගේ මයික් අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දෙන්න කියලා මතක් කරලා ඉතිනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න දෙයක් තියෙනවා. අද දිනේදී මේ ධර්ම දේශනාවට අනුග්‍රහය දක්වනවා එක් මහත්මියෙක්. එහෙමනම් ඒ අනුග්‍රහය දක්වන මාත්මීට අපි මේ අරමුණු ටික විස්තර කරමු. විස්තර කරලා තියෙන කෙනාන්ස කියවනම් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනා කරන ගරු ධම්මසුමිත්‍රා භික්ෂුණීන් වහන්සේටත්, උන්වහන්සේගේ ගිහි කල දෙමව්පියන්ටත් මෙම ධර්ම දේශනාමය කුසලයේ උතුම් නිර්වාණ බෝධය පිණිසම හේතු වේවා. ඒ වගේම ඔක්තෝබර් 28 දිනට වසර 9කට පෙර පරලෝ සැපත් ඩී.ජී. සිරිසේන පියාණන්ටත් නමින් පරලෝ සැපත් සියලුම ඥාතීන්ටත් දේශනාවට සවන් දුන් සෑම දිනාටත් නිර්වාණ අවබෝධයේ පිණිසම මෙම කුසලයේ හේතු වේවා. තෙරුවන් සරණයි කියලා මතක් කරලා තියෙනවා. එහෙමනම් අද දිනෙදී මේ ධර්ම දේශනාවට අනුග්‍රහ දැක්වූ එම් මහත්මියගේ පියාණන් වන දැනට වසර 9කට පෙර පරලෝ සැපත් වුණු ඒ ඩී.ජී. සිරිසේන මහත්මයාට මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම යම් තාක් ඥාතීන් සිටිනවා නම් ඒ සියලුම ඥාතීන්ටද ඒ මහත්මියගේ පින් අනුමෝදන් කරනවා. මේ සියලු පින් අනුමෝදන් කරමි. අනුමෝදන් කරන ලබත්තා පින් ලබා ගත හැකි ස්ථානයක පින් බලාපොරොත්තුෙන් සිටිනවා නම් මේ පින් අනුමෝදන් වී සුඛී සුපත් භාවයට පත් වේවා කියලා සාදු කියලා අපි පින් අනුමෝදන් කරමු මේ මහත්මියගේ ඒ ඥාතීන්ට. දැන්ිනා කාට හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ප්‍රශ්න අහන්න අවස්ථාව තියෙනවා. මයික් අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දෙන්න කියලා මේ සංවිධානය කරන අයගෙන් මතක් කරලා ඉන්නවා.
ආශ්‍රය වික්ෂින් වාසෙන් දැන් හැමෝටම මයික් අන්මියුට් කරන අවස්ථාව දීලා තියෙනවා. හරි. තෙරුවන් සරණයි. මේ අර ධම්මානුපස්සනාවේ පංගක් සූත්‍රවල මම දැකලා තියෙන්නේ මේ ආයතන පබ්බය. මේ ආයතන පබ්බේ තියෙන මෙහෙණින් වහන්සේ මේ සංයෝජන ගැනනේ කිව්වේ. ඒක මේ හේතුවක් තියෙනවාද?
ආයතන දැන් එතකොට ඒ සංයෝජන කියනකොට එතන ආයතන විදිහට ගන්නේ ඇස රූප ඒක නිසා ඇති වෙන සංයෝජන කියන ටික තමයි ගණන්නේ. මම ඇත්තටම මේ විදිහ මම පොත ගන්නේ නැතුව තමයි මේ අද ඉස්සරලාම නිකන් දේශනාව විස්තර කරා විතරයි. සංයෝජන කියන තැනදී ඇස රූප කියන එක තමයි ගන්න. එතකොට ඒ චක්කායතනේ රූපායතනේ කියලා එහෙමත් විස්තර කරනවා එතනදී. අපි ඒ කොටස කරනකොට තවත් විස්තර කරගෙන යන්න මහත්ත. මම ඇත්තටම මේ සතිපට්ඨාන සූත්‍රයේ පොත මේ පොඩ්ඩක් ඇත්තටම බලන්න ඕනේ මට මතකින් වගේ කරගෙන ගියේ. ඒ කොටස කරනකොට තවත් විස්තර කරගෙන යන්න ඒකේ තියෙන විදිහටම. හොඳයි. තේරුම් සරණයි.
තේරුම් සරණයි. මෙනින් වාස දෙවසරණයි
දෙවසරණයි
මට පොඩ්ඩක් දැනගන්න ඕනේ දැන් දුක්ඛ තා තුනක් ගැන කතා කරා දුක්ඛ දුක්ඛතා විපරිණාම
ඔව්
සංඛාර කියන එක
සංඛාර දුක්ඛතා දුක්ඛ දුක්ඛතාවේ නෑ විපරිණාම දුක්ඛතාවේ දුක්ඛ දුක්ඛතාවේ සංඛාර දුක්ඛතා ඔව්
ඒකේ අන්තිම සංඛාර දුක්ඛතාවය පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න
සංඛාර දුක්ඛතාවය කියලා විස්තර කරන්නේ ඇත්තරම අපේ දුක මේ විපරිණාම දුක්ඛතාවය නම් අපි දන්නවා සැප වේදනාව නිසා තමයි විපරිණාම දුක්ඛතාවය ඇති වෙන්නේ දුක්ඛ දුක්ඛතාවය කියන්නේ දුක්ඛ වේදනාව නිසා ඇති වෙන්නේ ඒතර සංඛාර දුක්ඛතාවය කියලා කියන්නේ අදුක්ඛම සුඛ වේදනාව වලින් නිසා ඇති වෙන එක ඒ කියන්නේ අපිට දැන් සමහර සමහර දෙයකින් දැන් ඒකේ අපිට සැපකුත් නැහැ දුකකුත් නැහැ ඒකේ මධ්‍යස්ථ ස්වභාවයක් තියෙනවා. හැබැයි අපි ඒක පිළිබඳව අපේ සිතේ නিত্য අර අනිත්‍ය දුක අනාත්ම කියන්නේ අවබෝධයකින් ඇතිවෙච්ච උපේක්ෂාවක් නෙවෙයි එතන තියෙන්නේ. පැහැදිලිද ඒ කියන එක? ඒ කියන්නේ දැන් අපි යම් යම් දේවල් පිළිබඳ උපේක්ෂාවක් තියෙනවනේ.
ඔව්.
දැන් අපි දැන් අපි උදාහරණයකට ගත්තා වගේ කොම්පිට්ටු කියන හදන එක පුංචි කාලේ අපිට කැමති වුණාට දැන් පස්සේ ඒක නෑ අපිට උපේක්ෂාවක් තියෙන්නේ. හැබැයි දැන් මේ ධර්ම අවබෝධයේ වෙලා මේ ඇතිවිච උපේක්ෂාවක් නෙවෙයි ඒක. يعني ඒක අර වැඩක් නෑ කියලා වගේ
ඒකටක්
වැඩක් නෑ නිසා. يعني සාරයක් නැති නිසා එහෙම වෙලා තියෙන්නේ. හැබැයි යාට මේකේ මේ ත්‍රිලක්ෂණ අවබෝධයල අතහැරන ස්වභාවයකින් ඇතිවිච්චි ධර්ම අවබෝධයකින් ඇතිවිච්චි උපේක්ෂාවක් නෙවෙයි එතන තියෙන්නේ. සමහර වෙලාවට මෙහෙම හිතියොත් එහෙම දැන් අපිට භාවනා කරන්න ගිහපම මේ ගොඩක් අයට මේක අත්දකින්න එකක් තමයි. දැන් ඔය මුලින්ම භාවනාව පටන් ගන්න කාලේදී ඒගොල්ලන්ට භාවනා කරද්දී එන සිතුවිලි සමහරට මේ අර කාම රාග පටිග ඒ කියන්නේ ගැටෙන දේවල් සහ කැමති වුණු දේවල් වල සිතුවිලි ගොඩක් එන්න පටන් ගන්නවා. යම් ප්‍රමාණයකට මේක නිරුද්ධ කරගෙන තව ඉහළට ගියපුවාම දැන් කාමරාග පටික වලින් ප්‍රශ්න අඩු වෙන අවස්ථාවලදී එයාට දැනෙන්න පටන් ගන්නවා මේ කිසිම වැඩකට නැති කියන්නේ කිසිම වැඩකුත් නැහැ ඒවා. සමහරටක සමහර අය විස්තර කරනකොට එහෙම ඒගොල්ලෝ පුංචි කාලේ දැකපු සමහරටක මේ විස්තර කරනකොට මට මතකයි එක එක්කෙනා විස්තර කරන විදිහවල් දිනවා මේ කෝච්චියට නගින්න යනකොට හිටුවේ බෝඩ් එකක මතක් වෙනවා. ඒ වගේ මේවා මෙහි මගේ හිතේ තිබ්බද කියලාවත් දන්නේ නැති දේවල්. සමහරට එක එක පුද්ගලයෝ මතක් වෙනවා. ඉතින් ඒක කිසිම මගේ වටිනාකමක් තිබුණේ නැහැ. නමුත් මේ එක එක දේවල් වැඩකට නැතිව තව කවුරුහරි කිව්ව දෙයක් මතක් වෙනවා. එක්කෝ මේ ප්‍රවෘත්ති වල තිබ්බ දේක් මතක් වෙනවා. ඒක Tamanට අදාළ නැහැ. නමුත් මේ හිත අර නිෂ්කලංක වෙන්නේ නැතුව සමාධියකට යන්න දෙන්නේ නැතුව මෙන්න මේ කොහෙවත් නැති වැඩකට නැති දේවල් නිතර නිතර ගලන ස්වභාවයක්
තියෙනවා.
ඒ එහෙම. ඒක සංඛාර වෙලා. මොකද එතනදී නිරුද්ධ වෙලා නෑ. ඒක නේද? පැහැදිලිද කියන එක? ඒ කියන්නේ මේ පෙනිච්ච සිතුවිල්ල නිරුද්ධ වෙලා නෑ. ඒක මොකක් හරි එකක් අර ඇතුළට ගිහිල්ලා. ආසාවකින්කුත් නෑ, තරහකින්කුත් නෑ. නමුත් ඒකත් ඉතුරු වෙලා නිකන්. වැඩකට නැතිලා අර ගෙවල් වල තියෙන වැඩකට නැති බඩු ගොඩවල් අපි ගන්නෙත් නැහැ විසි කරන්නෙත් නැහැ. අන්න ඒ වගේ මේ ඔහි මේක ASCII නිකන් ඔහි කැරක කැරකි සිචිලි විදියට යන. එතකොට ඒක ගොඩක්ම ප්‍රබලව දැනෙන්නේ අනාගාමී කෙනාට කියලා කියන්නේ ඒකනේ සංකාර දුක්ඛතාවය. මොකද උන්වහන්සේලාගේ බොහෝ අර සමාධිය පැත්ත ප්‍රබල වෙලානේ. සමාධි හිත බොහොම සමාධි. මොකද කාමරාග පිටික සම්පූර්ණ නිරුද්ධ නිසා බොහොම ඇලෙනවා නම් ඇලෙන්න තියෙන මේ සමාධියට තමයි. රූපරාග නිත උන්හන්සේලට ප්‍රබලව තියෙන්නේ. එතකොට මේ රූප ධාන අරූප ධාන වල සිත පිහිටගෙන ඉන්නකොට මෙන්න මේ සංකාර දුක්ඛතාව දෙන්නේ. මේ වැඩක් නැති දේවල් නිසා අර අතෙන් දෙයන්න බැරි වෙලා තියෙන. ඒක කැඩෙන ස්වභාවයක් තියෙන. බාධා වෙනවා. අතන තියෙන සුවේ දිකට ඉන්න බැරි කමක් තියෙන. පැහැදිලිද? උන්නහසලා තමයි වැඩිපුරම මේ අනාගාමි උන්නහසලාට තමයි වැඩිපුරම මේ සංකාර දුක්ඛතාවය කියන එකේ දුක. ඒකයි මං කිව්වේ අර දුක කියන එක 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 වෙලාවලදී දැනෙන ප්‍රමාණ වෙනස් විදිය වෙනස් කියලා කිව්වේ. ඒතර මේ පංච කාමයන්ගෙන් උන්නහසලාට දුක එන්නේ නැහැ. හැබැයි අර මේ වැඩක් නැති සංකාර අර ගලාගෙන ඇවිල්ලා නිකන් වැඩකට නැති වවුලුවේ එහෙම හිතුවේ විදිහට ධම්ම රූප විදිහට එන එක වෙහසක් වෙනවා. ඒකෙන් දුකටපත් වෙනවා. පැහැදිලි නේද?
පැහැදිලි.
හොඳයි. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
තව මොන හරි අහන්න දෙයක් තියෙනවද කාට හරි? මනම් අපි අහන්න මොකද ප්‍රශ්න නැත්තම් ධර්මදේශනාව අවසන් කරමු. හොඳයි එහෙනම් අප අද දිනේදී මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඒ වගේම ධර්ම සාකච්ඡා කිරීමෙන් රැස් කරගත්තා වූ සීලූ මුකුසල් මේ ලෝකයේ ආශාසනය තර ආරක්ෂා කරන්නා වූ අල්පේචාක්‍ය මහේශාක්‍ය සියලුම දේව දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමින් අනුමෝදන් කරන ලබත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චලන් රක්ඛන්ත සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චලන් රක්ඛන්ත දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහිද్దికා පුඤ්ඤන්තං අනුමෝ දිට්ඨා චිලන් රක්කන්තු මම් පරන්ති. ඒ වගේම යම් කිසි ඥාති පින් බලාපොරොත්තුෙන් පින් ලබා ගත හැකි ස්ථානක සිටිනා නම් ඒ සියලුම ඥාතිට මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් කරන ලබත්වා මේ පින් අනුමෝදන් වීමි සුඛී සුපත් භාවයට පත් වේවා කියලා ඉතල ඥාතින්ට පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අද දිනේදී මේ දායකත්වය දරන්නා වූ ඒ මහත්මියගේ පියාණන් වන ඩීජී සිරිසේන මහත්මයාටත් ඒ වගේම අනිකුත් සියලුම ඥාතින්ටත් මේ පින් අනුමෝදන් කරනවා කියලා හිතාගෙන ඒ මහත්මියත් අනිකුත් පිරිසත් මේ පින් අනුමෝදන් කරමු. ඒ මහත්මිය ඇතුළේ ඥාතින්ටත් ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේ මේ සියලුම කුසල් නිවන සඳහා උපකාරී වේවා. නිවන් දකින්න තුරු කල්යාණ මිත්‍රසුරක් ලැබේවා. පාප මිත්‍රාශ්‍රයක් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තෝ යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තෝ යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තෝ යාව නිබ්බානපත්තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ යාවහං හෝතු සබ්බදු කාපමුච්ඡතු. අදිනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.
වන්දනා මාමි කීම සඳහා සියලු දෙනාම සහභාගී වන්න. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං
අනුත්තරං
දුර්ලභේන මයාලත්තං සම්පිතං පස්සිකු වරං ප්‍රජාපති මහා තේරී යාකතං පටිපාටියා සත්තා සීල දයාවාසං බුද්ධ දීතා
නමාමහ.
සුපත් වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. වහ වහ ධර්ම අවබෝධ කරගෙන නිවෙන සැනසීමටම හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. සුපත්
තෙරුවන් සරණයි.
පොඩි මෑණියෝ සාදු සාදු තෙරුවන් සරණයි. ගුරු මෑණියන් තෙරුවන් සරණයි.
ඒ වෙලාවේ මේ